ගරු නලින්ද ජයන්තිස්ස මන්ත්‍රීතුමා,
ගරු මුල්ලාසන නඩුවද සභාපතිතුමනි, අද දිනයේ ඉතා වැදගත් අමාත්‍යංශ තුනක් පිළිබඳව සංවාද කරන්නට යෙදලා තියෙන්නේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික සංවාද පිළිබඳ අමාත්‍යංශය සහ ජාතික ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංධාන අමාත්‍යංශය. යුද්ධය අවසන් වෙලා අවුරුදු 7ක් ගත වෙනකොටත් ප්‍රමාණවත් පරිදි ජනතාව අපේක්ෂා කළ පරිදි ජාතික ඒකාබද්ධතාවය ප්‍රතිසංධානය සංහිඳියාව සමගිය ගොඩනගන්නට රටක් හැටියට අපි අපොහොසත් වෙලා තියෙන නිසා එයම ආපදාවක් බවට පත් වෙලා තිබෙනවා. ජනතාවට රජයක් ඕන කරන්නේ මොකටද? ඒ රජයේ ක්‍රියාත්මක කිරීම සඳහා අවුරුදු 5න් 5ට ජනතාව මහජන ඡන්දයෙන් ආණ්ඩුපත් කරන්නේ මොකටද? ජීවත් වුණා ඉපදුනාට පස්සේ මිය යාම දක්වා ගත කරන ජීවිත කාලය තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්න ජීවිත පහසු කර ගැනීම සඳහා රජය අවශ්‍යයි. ඒ නිසා මේ රටේ ජීවත් වෙන කවර හෝ ජනතාවකට ඒ අය කුමන භාෂාවක් කතා කළත් කුමන ආගමක් ඇදහුවත් ඒ අයට පහසුකම් සපයන්න රජය සමත් වෙන්න ඕන. ජනතාව කතා කරන භාෂාව හෝ ඔවුන් අදහන ආගම රජයේ සේවාවන් ලබා ගැනීමේදී බාධාවක් කියතු නෑ. අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීමේ ඉතිහාසය පිරික්සා බලනකොටත් යුද්ධයට හේතු මේ ජාතික ගැටලුවට හේතු හොයාගෙන යනකොට අපිට පේනවා ජනතාව රජියත් එක්ක ගනුදෙනු කිරීමේදී සිදුවෙච්ච අපහසුතා තමයි බිඳුවෙන් බිඳුව එකතු වෙලා මහා යුද්ධ ප්‍රවාහයක් බවට පත් වුණේ, ගං වතුරක් බවට පත් වුණේ. අවුරුදු 450ක පමණ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් වීජයකින් මිදුණට පස්සේ විශේෂයෙන් අවසාන අවුරුදු 150 පමණ බ්‍රිතාන්‍ය යටත් වීජයෙන් මිදුණට පස්සේ අපේ රටේ සිංහල දෙමළ භාෂා කතා කරන ජනතාවට ඌමනා වෙලා තිබුණේ තමන්ගේ භාෂාවෙන් තමන්ගේ පරිපාලන කටයුතු කරගන්න. ඒ තමයි 1950න් පස්සේ ජනතාව ඉල්ලා හිටියේ. හැබැයි ඒ ජනතාවට සිංහල කතා කරන සිංහල දන්න ජනතාවට සිංහල භාෂාවෙන් වැඩ කරගන්න, දෙමළ කතා කරන දෙමළ දන්න ජනතාවට දෙමළ භාෂාවෙන් වැඩ කරගන්න තිබෙන උවමනාව පටු දේශපාලන පරමාර්ථ වලින් පාවිච්චි කරගත්ත නිසා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තරඟෙට අපේ රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගියපු නිසා අවසානයේ දිග්ගැසිලා ගිහිලා යුද්ධයක් බවට පත් වුණා. අදත් අපි සංහිඳියාව ගැන කතා කරමින් ඉන්න වෙලාවෙත් අපි හිතනවා ඒ ප්‍රශ්නෙට සාධාරණ සහ වේගවත් උත්තරයක් ලබා දෙන අපි තාම සමත් වෙලා නැහැ කියලා. මොකද 2015 ජනවාරි 8 වෙනිදා වැදගත් වෙනවා. එක් පැත්තකින් මේ රටේ වංචාවට දූෂණයට ජනතාවගේ විරුද්ධ මතය ප්‍රකාශ කිරීමේ නේ විතරක් නෙමෙයි. ඒ ජනතාව ජනවාරි 8 වෙනිදා කිව්වා රට පුරා රාජ අනුග්‍රහයෙන් මතුවෙමින් පැවති ජාතිවාදයටත් අපි විරුද්ධයි කියලා. ගෝඨාභය රාජපක්ෂගේ ඍජු අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන ලද ජාතිවාදී කල්ලි වලට විරුද්ධව තමයි 2015 ජනවාරි 8 වෙනිදා උතුරේ දකුණේ නැගෙනහිර බස්නාහිර ජනතාව ඡන්දේ පාවිච්චි කරේ. මුලාසන ඉන්න අපේ මුජිබ රහමන් මන්ත්‍රීතුමාණන් මතකයි බස්නාහිර පළාත් සභාවේ. ඒ කාලේ අපි කොච්චර සටනක් කරාද මේ ජාතිවාදී ප්‍රවණතාවට විරුද්ධව. සමහර ලාවට ඒ කණ්ඩායම අපිට පහර දෙන්න බව ආවා. එවැනි පීඩනයන්, එවැනි දැඩි ප්‍රහාරයන් රාජ්‍ය අනුග්‍රහයෙන් ඇවිත් තිබෙද්දී තමයි ඒ ජාතිවාදය පරාජය කිරීම සඳහා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරේ. ඒ නිසා අඩුගානේ මැතිවරණයේදී එහෙම බය නැතුව ඡන්දය පාවිච්චි කරපු ජනතාවටවත් යම් සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා මීට වඩා රාජ්‍ය යාන්ත්‍රණය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මැදිහත් යුතු කියලා අපි හිතනවා. ව්‍යවස්ථාවේ තිබුණට සිංහල රාජ්‍ය භාෂාවේ දෙමළද රාජ්‍ය භාෂාව වන්නේය කියලා රාජ්‍ය ආයතනවල වැඩ කරන්න ගත්තට පස්සේ ඒ ජනතාව මුහුණ දෙන අපහසුව තවමත් ඒ තැන්වල එහෙමම තිබෙනවා. අද කොළොන්නාවේ ප්‍රාශි ලේකම් කාර්යාලය ගිහිල්ලා බැලුවොත් ඔබතුමා දන්නවා දෙමළ භාෂාවෙන් වැඩ කරන කෙනෙක් නැහැ. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය ගිහිල්ලා බැලුවොත් දෙමළ භාෂාවෙන් වැඩ කරන කෙනෙක් නැහැ, භාෂා පරිවර්තකෙක් නැහැ. එහෙ ගම්පහ දෙමළෙන් වැඩ කරගන්න ඕන නම් කොළඹ මැතිවරණ මහලේකම් කාර්යාලය ඉඳලා දෙමළ භාෂාව දන්න පියන් කෙනෙක් යනවා ඒ වැඩේට. මහනුවර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ දෙමළ භාෂාව දන්න කෙනා තව නවෝදිනකින් විශ්‍රාම ගන්න එකට විකල්පයක් නැහැ. ගාල රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ දෙමළ භාෂාවෙන් වැඩ කරන කෙනෙක් නැහැ. කිල්නොච්චේ මැතිවරණ ලේකම් කාර්යාලයේ සිංහල භාෂාවෙන් වැඩ කරන කෙනෙක් නැහැ. දැන් මේවා ජනතාවට එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න. අඩු ගානේ මේ මැතිවරණ ලේකම් කාර්යාල හරහා සිංහලෙන් වැඩ කරන අපේක්ෂකයන්, දෙමළෙන් වැඩ කරන අපේක්ෂකයන් ඔවුන්ටවත් මේ භාෂා ප්‍රතිපත්තියේ සාධාරණත්වය අපිට පෙන්වුම් කරන්න බැරි නම් යුද්ධය අවසන් වෙලා අවුරුදු 7ක් ගියාට පස්සේ, මේ ආණ්ඩුව පත්වලා අවුරුදු 2ක් ගියාට පස්සෙත් අපි හිතනවා මෙවැනි පුංචි පුංචි දේවල් එකතු වෙලා තමයි මහා ව්‍යසනයන් බවට පත් වෙන, මහා ආපදාවන් බවට පත් වෙන නිසා මම මේ පිළිබඳව අවධානය යොමු කළේ මේ කඩිනමෙන් විසඳාගත යුතු ප්‍රශ්න හැටි අපි හිතන නිසා. ඒ වගේම මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පිළිබඳව. අපි පහුගිය කාලේ ආපදා ගණනාවකට මුහුණ දුන්නා. ඇත්තටම මීට දශක කිහිපයකට කලින් අපි රට ගැන කතා කරනකොට අපි බොහොම ආඩම්බරයෙන් කිව්වා අපි නාය යෑම් වලින් තොර, භූමිකම්පා වලින් තොර, මහා ආපදාවෙන් තොර රටක් කියලා. ඇත්තටම දැන් නව ශ්‍රීලන්තේ වගේ රටක් මුහුණ දෙන භූමිකම්පා හෝ ගිනිකඳු අපට නැහැ. මොකද ඔවුන් ඒ දූපත පිහිටීමේ ස්වභාවයම හැටියට ඔවුන් ඉන්නේ භූතල දෙකක් ගැටෙන තැන නිසා අනිවාර්යෙන් කාලෙන් කාලෙට ඔවුන්ට භූමිකම්පා සහ ගිනිකඳු වලට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඒකත් එක්ක සුනාමි එනවා. වාසනාවකට අපි තවමත් එහෙම මහා භූතල දෙකකට ආසන්න නෙමෙයි ඉන්නේ. නමුත් දැන් අපි මුහුණ දෙන ස්වභාව ධර්මයෙන් එන ආපදාවන්, ඒ වගේම මිනිසා විසින් නිර්මිත ආපදාවන්ට හරි සැලසුමක් ඇතුව මුහුණ දෙන්න අපි කටයුතු කරනවද කියන ප්‍රශ්න තිබෙනවා. මොකද අපි මුහුණ දෙන ආපදාවන් පිළිබඳව බැලුවොත් මහා ගං වතුර වෙන්න පුළුවන්, නායයම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය ශාලා වගේ අවිගබඩ අපි පරිම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ බොහෝ කරුණු ආපදාව ස්වභාවික වුණත් නැතත් බොහෝ ආපදාවන්හිදී අපට මිනිස් ජීවිත සහ දේපල රැකගත හැකිව තිබෙනවා. මොකද අපි කවුරුත් දන්නවා අපේ මධ්‍ය කඳුකරය හැදිලා තිබෙන්නේ එතරම් ශක්ති සම්පන්නව නෙමෙයි. ඒ වෙනත් රටවල වගේ මහා පීඩනයක්, බරක්, ජල කඳක් දරාගත හැකි මධ්‍ය කඳුකරයක් නෙමෙයි අපි නිර්මිත වෙලා තිබෙන්නේ. ඒ නිසාම මේ මධ්‍ය කඳුකරයේ වනවැස්ම ආරක්ෂා කර ගැනීම මෙවැනි ආපදාවන් වළක්වා ගැනීමේ අංකික උපක්‍රමයක්. බ්‍රිතාන්‍යයට අපේ රට ගැන කැක්කුමක් තිබුණේ නැහැ. ඕන් බැලුවේ 1796 ආක්‍රමණය කළාට රට අල්ලගත්තට පස්සේ කොහොමද මේ ලාභ ලබන යටත් විත්තය බවට පත් කරගන්නේ කියලා. එසා ඔවුන් මධ්‍ය කඳුකරයේ වනවැස්ම සුද්ධ කරලා දාලා ඒ ආර්ථික භෝග හිටවන්න පටන් ගත්තා. කෝපි වැව්වා, තේ වැව්වා, පහල කොටස රබර් වැව්වා. නමුත් ඒ කාලෙත් අඩුතරමේ ඔවුන් තේවගාව කරගෙන යනකොට යම් පාංශු සංරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඔවුන් ඒ කරපු වැඩේ වැරදි. ඒ වනවැස්ම ඉවත් කිරීම අතිශය පරිසරයට හානිදායකයි. ඒ අතරෙත් අඩුතරමේ තමන්ගේ භෝගය පවත්වගෙන යන්නවත් පෙට්ටිකානු දාලා, ගල් වැටි දාලා, ගස් වවලා යම් පාංශු සංරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කළා. නමුත් එතනින් පස්සේ මොකද වුනේ? ජනවසමෙන් එමත්නම් පුද්ගලික කොම්පැනි වලින් මේ වතු ටික ගත්තට පස්සේ එවැනි අර පොඩි පරිමාණයෙන් කරපු පාංශු සංරක්ෂණ ක්‍රමවත් අනුගමනය කළේ නැහැ. අද ඒ හානිය අපි අද මුහුණ දෙනවා. අද ඒ විපතට අපි මුහුණ දෙමින් ඉන්නේ. ඒ නිසා දැන් මේ අපට සිද්ධ වෙලා තිබෙන ස්වභාවික ආපදාවන්ට වඩා මිනිසා විසින් මැදිහත් වෙලා නිර්මිත ආපදාවන්ට මුහුණ දෙන්න, ඒ නිසා සිද්ධ වෙන පශ්චාත් හානි වලට ගොදුරු වෙන්නේ. ඒවගේම තමයි රැමතුමත් ඉන්නවා. මේ ආපදා කළමනාකරණයේ මූලික ප්‍රශ්නයක් තමයි ආපදා සන්නිවේදනය පිළිබඳ තියෙන ගැටලුව. ලෝකයේ ආපදා සන්නිවේදනය දැන් වේගයෙන් දියුණු වෙලා තිබෙනවා. ආපදා සන්නිවේදනයේ තිබෙනවා ප්‍රධාන කරුණු කීපයක්. ඒ තමයි ජීවිත ආරක්ෂා කරගත හැකි තොරතුරු, හැකිතාක් ඉක්මනින් හැකිතාක් නිවැරදි ලෙසට විවිධ ක්‍රියා විවිධ මාර්ගයන් ඔස්සේ හැකිතාක් ඉලක්කගත පිරිසට බෙදා හැරීම. ආපදා සන්නිවේදනයට ඔන්න ඔය කියන කරුණු පහම අඩංගු වෙන්න ඕන. නිවැරදි තොරතුරු, ඉක්මනින් ජීවිත ආරක්ෂා කරන විභවයක් තියෙන තොරතුරු, බහුවිධ මාර්ගයන් ඔස්සේ ඉලක්කගත ප්‍රජාවකට බෙදා හැරීම. හැබැයි අපේ රටේ මේ ආපදා සන්නිවේදනයේ පැත්තෙන් අපි කොතරම් දුරකට ගිහිල්ලා තියෙනවද? අපි තවමත් පෞගිය කාලේ කෑගල්ලේ බුලත් කොහොපිඩියේ පැත්තේ නායෑමේ අවධානමක් තියෙනවා කියනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි ආපදා කළමනාකර මධ්‍යස්ථානයෙන් හරි ඇවිල්ලා ලවුඩ් ස්පීකර් එක දාගෙන තැන් තැන් වල ගිහිල්ලා කියනවා හැර, මෙගාෆෝන් එක පාවිච්චි කරලා කියනවා හැර, අපේ රටේ විධිමත් කඩිනමින් ඉලක්කගත ප්‍රජාවක් සඳහා තොරතුරු ලබා දෙන්න තිබෙන වැඩපිළිවෙල කුමක්ද? මොකද මෙතන පැන්නගින්න ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ ලබා දෙන තොරතුරු පිළිබඳ ජනතාවගේ විශ්වාසය මුළුමනින්ම බිඳ වැටිලා. ඒ නිසා කලින් ඒ තොරතුරු ලබා දීලා එවැනි ආපදාවක් නැතුණාට පස්සේ ජනතාවේ තොරතුරු පැත්තකට දානවා. සාමාන්‍යයෙන් ආපදාව පිළිබඳ සන්නිවේදනය කිරීමේදී එවැනි විය නොහැකි දේවල් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැරිසාගතොරතු යම් ප්‍රමාණයක් ලබා යවෙන්න පුළුවන්. නමුත් දිගින් දිගටම උදාහරණයක් හරියට ඔබතුමා දන්නවා, සාමාන්‍යයෙන් අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තිබුණු තත්ත්වය. රටේ ජනතාවගේ තිබුණේ කාලගුණෙන් කිව්වොත් එහෙම වහිනවා කියලා, ජීවිතේට වහින්නේ නැහැ කියලා. ඒ වගේ තමයි. නමුත් මේ ආයතන අලුත් තාක්ෂණය පාවිච්චි කරලා ජනතාවට විශ්වාසය තැබිය හැකි අන්දමේ තොරතුරු සන්නිවේදනය නොකිරීම නිසාම ඒ ජනතාව තොරතුරු පිළිබඳ තියෙන විශ්වාසය මගහැරලා තිබෙනවා. එක. දෙවැනි කාරණේ තමයි තොරතුරු ලැබුණත් ජනතාවට තමන්ගේ දේපල දාලා යන්න තරම් විශ්වාසයක් නැහැ. ඒ නිසා පහුගිය ගංවතුර ලාවේදී අගමැතිතුමාට කියන්න සිද්ධ වුණා පොලිසිය දාලා දේපල ආරක්ෂා කරන්න යන්න කියලා. හැබැයි අපි කඩුවෙල බියගම කොළොන්නාවේ ගිහිල්ලා බෝට්ටුවෙන් ඔරුවෙන් ගිහිල්ලා ගංවතුර ආධාර බෙදෙනකොට තට්ටු දෙකේ තුනේ ගෙවල් වල ඉන්න මිනිස්සු ඒ අය තමන්ගේ දේපල ගෙවල් දාලා ගිහලා තිබුණේ නැහැ. ඒ ගෙවල් වල හිටිය කෑම එකක් හරි වතුර බෝතලයක් හරි එනකන් ඇයි? දැන් මේ රටේ ආර්ථික තත්ත්වයේ අනුව විශේෂයෙන් මේ ගංවතුර ආපදාවට ලක්ුණේ මැදපන්තික නිවාස බහුතරයක් තියෙන ප්‍රදේශ නිසා ඔවුන් තමන්ගේ ජීවිත කාලය තුල අමාරුවෙන් උපයාගත්ත දේවල් දාලා යන සූදානමක් නැහැ. ඒ නිසාම රජයට තියෙන්න ඕන වැඩපිළිවෙලක් කොහොමද ඒ ජනතාවගේ දේපල ආරක්ෂා කරන රජය බාර ගන්නවා කියලා විශ්වාසය ගොඩනගන්නේ කියලා. මිනිසුන්ට කියවන පොලිසියෙන් දාලා බේරලා ගන්නවා කියලා ඒ විශ්වාසෙත් නැහැ. මේ ආපදා සන්නිවේදනයේ ප්‍රධාන ගැටලු දෙක කඩිනමින් විසඳීම සහ ඒ සඳහා නවීන තාක්ෂණය පාවිච්චි කිරීම අතිශය වැදගත්. දැන් අපි දන්නවා පහුගිය කාලෙදී ආපදාවක් වුණාට පස්සේදී ඊට පස්සේ මේකේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙනකොට රජයේ ආයතනවල විවිධ චෝදනා එල්ල වුණා. සමහර තැන්වල නායකයාට පස්සේ ඔන NBR එකට චෝදනා එල්ල වුණා. හැබැයි ඔවුන් ඉදිරිපත් වෙලා කියනවා නෑ, අපි කියලා තිබුණා මීට වසර ගානකට කලින් ඉඳලා මේ ප්‍රදේශයේ නායෑමේ අවදානමක් සහිත ප්‍රදේශයක් කියලා. එතකොට මේ ප්‍රදේශයේ ප්‍රාදේශීයම් කාර්යාලයට කියනවා අපි ගිහිලා 3-4 සැරේ කිව්වා ඒ මිනිස්සුන්ට යන්න කියලා, ගියේ නෑ කියලා. ඔය එක සැරයක් මට මතකයි සුලි කුණාවට තත්ත්වයක් ඇවිල්ලා දීවරයන් කීප දෙනෙක් මුහුදේ ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බරපතල චෝදනාවක් ආවා. ඊට පස්සේ ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය තමයි ඉතාම කුඩා කුලකක් එනකොටත් ඔවුන් කියනවා අද මුහුදු යන්න එපා, දරුණු තත්ත්වයක් තියෙන කියලා. අපට රජයක් ඕන කරන්නේ ඒ ඒ ආයතන විසින්. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වට පස්සේ අද හුලං තත්ත්වයක් තියෙනවා, මේ නිසා බස්නාහිර දකුණ කට්ටිය මුහුදු යන්න එපා කියලා. ඔවුන්ට එකෙන් ඇඟ බේර ගන්න බෑ. NBR එක කිව්වට පස්සේ මෙතන නායනවා මෙතන ගෙවල් හදා ගන්න එපා කියලා ඔවුන්ට එකෙන් ඇඟ බේර ගන්න බෑ. මොකද මේ සියලු ආයතන වැඩ කරන්න ඕනේ මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න සහ ඔවුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්. ඒ ප්‍රදේශයේ දාල යන්න කියලා NBR එක කිව්වට ඒ මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නේ ඒ ප්‍රදේශේ නා. වගා කරලා තියෙන එතන නා. වෙන යන්න තැනක් නැත්තම් දීලා තියෙන ඉඩමත් යෝජනා කරලා තියෙන ඉඩමත් තමන්ට රැකියාවක් කරගන්න අපහසුතාවයක නම් තිබෙන්නේ ජනතාව එක දාල යන සූදානම් නැහැ. දීවරයට කිව්වට අද මුහුදු යන්න එපා කියලා මිනිස්සු වෙන ජීවත් වෙන විදියක් නැත්තම් ඇඟ බේර ගන්න පුළුවන් කාලම් විද්‍යා දෙපාර්තමේන්තුවට. හැබැයි විසඳුමක් ලැබෙන්නේ නැහැ නිසා මේ රජයේ ඇතන සියල්ල වැඩ කළ යුත්තේ තමන්ගේ ඇඟ බේර ගන්න නෙමෙයි ජනතාව බේර ගන්න. හැබැයි අපිට පේන්නේ මේ අතර යම් විධිමත් ආකාරයට සංයුක්ත භාවයක් නැති නිසා තම තමන්ගේ ඩියුටි කරලා අත පිහදා ගන්න තත්වයක් අර ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙන්නේ කොහොමද? ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? එතනින් පස්සේ ඔවුන්ගේ දරුපවුල් රැකෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අවධානයක් නැහැ. ඒ නිසා තමයි මේ ආපදා සම්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබෙන්නේ. ඊළඟ කාරණේ විදිහට මම අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ ස්වභාවික ආපදාවක් නොවන නමුත් මේ ශාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතරපත් ජනතාව ඔවුන් තවමත් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පාට බහැල උද්ඝෝෂණය කරනවා. අපේ සුසිල් ප්‍රේමචන්ද මහත්මයා දන්නවා දැන් 2016 දෙසැම්බර් පළවෙනිදා වෙනකොට මේ ආපදාවට මාස 6ක් ගත වෙලා තියෙනවා. ජූනි මාසේ රුපියල් 50,000ක දීමනාවක් මෙයාට ලබා දීලා තිබුණා. ඒ 730 දෙනෙකුට ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඒක 58කට සීමා වෙලා තිබෙනවා. දැන් මෙන්න මේ ජනතාව ඉල්ලීම් කීපයක් තමුන්වාසලත් එක්ක සාකච්ඡා කරලා දිනවා. ජනාධිපතිතුමාට ලිව්වා, අගමැතිතුමාට ලිව්වා, ප්‍රාදේශීය සම්බන්ධයෙන් කමිටු, දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සාකච්ඡා කරා. නමුත් එහි නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. පළවෙනි එක තමයි දැන් මේ පූර්ණ හානි වෙච්ච නිවාසවලට සහ ව්‍යාපාරිකයන්ට නොවැම්බර් දක්වා දෙන්න දීමනාවක් දෙන එකඟ වුණා. නමුත් ඒක සැප්තැම්බර් මාසයෙන් පස්සේ ලබා දීලා නැහැ. ඒතර මේ මුළුමනින්ම මේක නිවාසවලට ලබා දීලා තිබෙනවා. හැබැයි මුළුමනින්ම ආදායම් මාර්ග අහිමි වෙච්ච ව්‍යාපාරිකයන්ට එම දීමනාව ලැබෙන්නේ නැහැ. අපි දැනගන්න කැමති අමතුමාගෙන් ඒ දීමනාව නැවත වතාවක් ලබා දෙනවද? එහෙමනම් ඒ ලබා දෙන කටයුතු කරන්න කවදද ඉඳලා කියලා. ඒ වගේම තමයි දැන් මේ හානියටපත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල භාණ්ඩ තක්සේරුව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගලා තිබෙනවා. ඔව්.
එහෙමද? ඒ ගේම් සඳහා 154කට මුදල් ලැබලා තියෙනවා.
ඔව්.
එයින් 52ක් ගෙවලා තියෙනවා. නමුත් සමහර අයට අපි සම්පූර්ණම නිවාසවල තක්සේරුව ගෙවලා තියෙන නිසා නීතිමය ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. අපිට මේ 50,000 ගෙවන්න පුළුවන්ද කියන කාරණාව එක නිලධාරීන් විසින් සාකච්ඡා කරගෙන යනවා. ඔව්. ඒ අනුව අපි දැනට මං ඉදිරියේදී මගේ කතාවේදී කියන්නම් අපි කොච්චර දුරට කරලා තියෙනවද කියලා.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ හානිරපත්ත නිවාසවලයි ව්‍යාපාරික ස්ථානවලයි භාණ්ඩ තක්සේරු සම්බන්ධ ප්‍රශ්නේ. දැන් මේකෙදී ඔබතුමාලා ප්‍රයෝගික කරගත්තේ එකක් ඒ ජනතාව පොලිසිය කරන ලද පැමිණිල්ල සටහන්. ඒ වගේම තමයි මේ ආපදා වුණාට පස්සේ විශේෂ කාර්ය බලකායේ ගෙයින් ගැට ගිහිල්ලා ගන් ලැබුණ වාර්තා. නමුත් දැන් මේ සෑහීමකටපත් නොවිච්ච ජනතාවයේ තක්සේරුව සම්බන්ධයෙන් ඔවුන් තුන්වෙනි වරටත් තක්සේරුවක් ඉල්ලනවා. මොකද දැන් මේ භාණ්ඩ තක්සේරුව සම්බන්ධ ලිපිගොනු 600ක් පමණ අතුරුදහන් වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. තුන්වෙනි තක්සේරුව තමුන්නාසර එකඟයි. ආරයි. බොහොම හොඳයි. ඒ වගේම තමයි දැන් මේ අවිගබඩාව පුපුරන වෙලාවේ කුලී පදනම මත ව්‍යාපාර කරගෙන හිටපු අයට දැන් ඒ නිවාසවලට ආධාර ලැබිලා තිබෙනවා. ඒ වගේම තමුන්නාස කියනවා ඒ ව්‍යාපාරික ස්ථානවලට දෙන්න සූදානම් කියලා. කුලී පදනම මත ව්‍යාපාර කරගෙන හිටපු පිරිසක් හිටියානේ. අන්නේ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා මොකද්ද ලබා දෙන සහනය?
අව ස්ථානයක් හදන්න දැන් මෙයා වෙලා තියෙනවා. ඒ මුදල් අපි ඉල්ලලා තියෙනවා. මුදල් ලැබුණ ගමන් පටන්
ගන්නවා. තමුන්ලාස කියන්නේ ඔය
UDA එක සම්පූර්ණයෙන්ම මේ සැලැස්ම ඇඳලා තියෙනවා.
සාලා අලුත් නගර නිර්මාණය කරන එක ගැන.
ඔව්.
ওই කාලයක් ඇවිද වැඩේට.
ඒක අපි දීපු ගමන් මේක පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. හදිසි කියලා කියන්නේ හදිසියක් තියෙනවා. මොකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ බෑ ඒක.
හා පිළිගන්නවා. අපි දැන් අපි මේ මුදල ලැබුණු සැනින් අපි වැඩ පටන් ගන්නවා. මුදල අපි ඉල්ලලා තියෙනවා.
හොඳයි.
අන්තිමට විනාඩි දෙකක් තියෙනවා.
හරි. ඊළඟ ප්‍රශ්නයක් තව තියෙනවා. ඒ වගේම මේ දැන් මෙන්න මේ third party insurance කරපු දේපල වාහන වෙන්න පුළුවන් සමහර අනිත් දේපල මේ සම්බන්ධයෙන් වන්දි ලබා දීමක් සිද්ධ කළා නැහැ. සමම බලාපොරොත්තු වෙනවා ඔබතුමා කතාවේදී ඒකට උත්තරයක් ලැබෙයි කියලා මේ ශාලාව විගෞඩ සම්බන්ධ ප්‍රශ්නේ. මොකද මේක ගත්තොත් දැන් මේ ජනතාවට ගෙවල් අහිමි වෙලා විතරක් නෙවෙයි ව්‍යාපාර කරගන්න බැරි වෙලා විතරක් නෙවෙයි දැන් පාට බහින සිද්ධ වෙලා තිබෙනවා තමන්ගේ වන්දි ආධාර ලබා ගන්න. මේ තිබෙන්නේ මගේ ළඟ 2016 මේ දක්වා අපේ රටේ ආපදා තත්ත්වයේ හේතුවෙන් පවුල් 374,000ක් පමණ නිවාසහානි 4,200ක් පමණ අර්ධ නිවාසහානි 55,000ක් වන් සිද්ධ වෙලා තියෙනවායි කියලා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් නිකුත් කරපු වාර්තාව. ඒ අනුව තමුන්නාන්සේලා කඩිනම් සහන සඳහා කෝටි 13කුත් රුපියල් 10,000 ආපදා සහන අදාළ සඳහා කෝටි 52ක් විදිහට වෙන් කළා තිබෙනවා. හැබැයි අමතුමා ඔබතුමා දන්නවා මේ ආධාර ටික ගන්න උනත් නිකම්ම ලැබුණේ නැහැ. කෑගල්ලේ කළු පහනේ ජනතාවට කඩුවෙල ජනතාවට ශාලාව ජනතාවට තවමත් පාට බැහැලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වුණ මේවා ගන්නකන්. ඒ වගේම තමුන්නාසේවත් වැඩ කරගත්ත මට මතකයි දවසක් ඇවිල්ලා මිනිස්සු
ඔබට මේ කිසිම ප්‍රශ්නයක් අතුන් නැහැ ඔබතුමා කියන්නේ.
හැබැයි ඔබතුමාම ගියපු රැස්වීමකම මම දැකලා මම දැක්කා මේ රූපවාහිනියේ වාර්තා කළා තිබෙනවා.
ඒ
ජනතාව
මේ තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරයෙක් එතුමාට ලකුණු දාගන්න ගිහිල්ලා මේ 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 ඇලකණ්ඩියේ ඉන්න 20 ගණන් පවුල් ඉන්න කියන්නේ. ඒගොල්ලන්ට ලයිට් දුන්නේත් මම. වතුර දුන්නේත් මම. හැබැයි දැන් වාරි මාර්ගයක කිනෝ ඇලකණ්ඩිය දෙන්න බෑ. මොකද වතුර ගලන්නේ නැහැ කියලා නම් මේවා ගහගෙන ගිහිල්ලා බෝක්කුවේ හැරෙඳිලා. එතකොට වාරි මාර්ගයෙන් අවසර දෙන්නේ නැත්නම් ප්‍රාදේශීය ලේකම්ට කො ඉඩමක් හොයන්නයි කියලා එයාට නිවාස ව්‍යාපෘතියක් හදලා දෙන්න.
ඔබතුමා ඔය වගේ දෙයකින් ලකුණු දා ගන්න අපට උඹ නෑ. මොකද මේ සුනාමියටද ගම් වතුරටද නේද?
මම දන්නවනේ මේ පැත්තේ තමුන්නාන්සට වඩා හොඳට.
ඒක හරි ඒක තමයි. මමත් ඔය ගිහිල්ලා උදව් කරපු අය. ඒ නිසා
කාලය අවසානයි මන්තුමා.
ඒ වගේ තමයි තව එක විනාඩියක් දෙන්න දීපු කාලේ. හොඳයි මම මෙන්න මේ කරුණට අමතරව අවධානය යොමු කරන්න කැමති මේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර පුරප්පාඩු වීම තනතුර පිරවීම පිළිබඳව මේ පත් කළ තිබෙන අධ්‍යක්ෂවරයා මම දන්නේ නැහැ එතුමා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් තමුන්නාන්සේලා දැන්වීමක් දැම්ම පත්‍රයේ මේ සඳහා බඳවා ගැනීමේ ක්‍රමයක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත බඳවා ගැනීම කරනු ලැබේ කියලා. ඒ අනුව 10 දෙනෙක් ඇප්ලිකේෂන් මේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවලා තිබුණා 2016 සැප්තැම්බර් 20. ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා ජනාධිපති කාර්යාලයෙන් අගමැති කාර්යාලයෙන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙක් ඉඳලා තිබෙනවා. නමුත් මම දැනගන්න කැමතියි මේ 5 දෙනා මේ ආපු 10 දෙනා අතරෙම මේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා සූස්සෙක් හිටියේ නැද්ද කියලා. මොකද මේක මේ සෙකන්ඩ් මන්ඩක් විතර පිටින් ගන්න තරමටම මේ 10 දෙනා අතරේ කිසිම කෙනෙක් මන්ද නේතුමා දක්ෂයක් වෙන්න පුළුවන් මම කිසිම දෙයක් දන්නේ
නැහැ.
ඔව්
හැමතුමා
මේ සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් කළමනාකරණය කර යුතු තිබෙනවා. තමුන්නාංශල දන්නවා ආපදාක් පැමිණි වහාම ඒ සිද්ධිය සම්බන්ධයෙන් සියලු කටයුතු කරන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. ඉතින් ඒ නිසා අපේ නිලධාරි මණ්ඩලයත් ඒ සුදුසු නිලධාරියෙක් පිළිබඳව සෑහීමකට පත් වුණේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ රජයේ නිලධාරියෙක් සෙකන්ඩ් මන්ට් එකකටද ගන්න පුළුවන් වුණේ. අපි දෙවනුව කල්පනා කරලා තියෙනවා නැවත මේ පිළිබඳ ක්‍රමවේදයක් හරියට හදන්න මේ රාජ්‍ය බාන් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කරන්න. මොකද මේක පැහැදිලිවම ලංකාවේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණය කරන්න පුළුවන් කෙනෙක් විය යුතුයි කියලා අපි අදහස් කරනවා. එච්චරයි අපි තියෙන අපිට පුද්ගල ප්‍රශ්නයක් නැහැ.
හරි බොහොම සුදි.
කාලය අවසන්යි. හරි බොහොම සුදි. මිලාර අධිකරු ජනල්තුතුමා විතර ප්‍රථම ජනල්තුතුමනි මූලාසනය ආනන්ද කුමාර ශ්‍රීමන්ත.
ගරු සභාපතිතුමනි ඉතාමත් සතුටු වෙනවා. 2017 අයවැය යෝජනා පිළිබඳව කාරක සභා අවස්ථාවේ එක් එක් අමාත්‍යංශ වශයෙන් ගෙවී ගිය දින කීපය තුළ කරන ලද සාකච්ඡා සහ සංවාද සමග අද දවසේ තිබෙන්නේ අපේ රටේ අනාගතයට ඉතාමත් වැදගත් මේ රටේ අනාගත ඉරණම ජාතියේ ඉරණම විසඳන විශේෂේස්ත්‍රය පිළිබඳව අද සාකච්ඡාවට ලක්වෙන්නේ. මේ අතර ජාතික ප්‍රතිසංධාන අමාත්‍යංශය, ඒ වගේම ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවර්ධන අමාත්‍යංශය, ඒත් එක්ක මේ දවසටම යෙදිලා තිබෙනවා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්. ආපදා කළමනාකරණ බොහෝ වෙලාවට ස්වාභාවික විපත්ති තුළ ඇතිවන තත්ත්වයන්ට මුහුණ දෙන අමාත්‍යංශයක්. නමුත් ජාතික සමගිය සංහිඳියාව නොමැති රටක, විශේෂයෙන්ම ජාතීන් අතර සමගියක් ගොඩනැගීමට වැඩපිළිවෙලක් නොමැතිනම් එයත් බරපතල ජාතික ආපදාවක් විදිහට තමයි ප්‍රතිඵල අත්වෙන්නේ. එය ඛේදවාචකයක්. එය බරපතල සෝකාන්තයක්. ලෝකේ රටවල්වල අද දවස ගත්තත් භාෂා ප්‍රශ්නය, ආගම් ප්‍රශ්නය, කුලගෝත්‍ර ප්‍රශ්නය, මේවා පිළිබඳව අධි තාක්ෂණික ලෝකේ මහා සංවර්ධනයක් තිබෙන රටවල්වලත් මේ ප්‍රශ්න එලෙසම තිබෙනවා. අපි අවුරුදු 100,000 ගානකට එහා මානව සමාජයේ මානව ඉතිහාසය ගතහොත් ඒ තුලත් භාෂාව, ආගම, කුලය, විවිධ සංස්කෘතික තත්ත්වයන් සමග ඇතිවන ගැටුම්, යුද අති විශාල වශයෙන් කතා කරන්න පුළුවන් දහස් ගණනින් නොවේ ඉතිහාසයේ, ලෝක ඉතිහාසයේ තුල ලක්ෂ ගණන් ජීවිත අහිමි වෙච්ච ඒ රටවල්වල මහ පොළව රුධිරයෙන් වෙලාගත් මහා සෝකාන්ත යුගයන් පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ නිසා අපිට රටක් විදිහට කතා කරන විට අපේ රටේ තිබෙන ප්‍රශ්නය මේ දවසක දෙහික ප්‍රශ්නයක් නොවන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. 1930 දශකය, 40 දශකය, 50 දශකයේ සිට 80 දශකයේ දක්වා ගෙවිගේ දශක 7ක 8ක කාලය මෑත යුගයන් පිළිබඳව සිහිපත් කළහොත් සිංහල මුස්ලිම් කෝලාහල ගැටුම්, සිංහල දමිළ කෝලාහල ගැටුම් අපේ ඉතිහාසයේ මතක සටහන් තුල තිබෙනවා. ඒ වගේම ඒ තුල ලබාගත් අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් සමග සිදු ආර්ථික හානි සහ ආර්ථික විනාශයන්ටත් වඩා බරපතල ලෙස ජනතාව තුල සමගිය බිඳවැටීම, සහයෝගිතාවේ නොමැතිවීම, සැකය ඇතිවීම, බිය ඇතිවීම, නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව තිබෙන්නා වූ දෙදරීම් සමග සමාජයේ සෑම විටම පුපුරා යනවා සභාපතිතුමනි. 1930 දශකයේ සිංහල මුස්ලිම් කෝලාහලය අපේ රටේ ඉතිහාසයේ මහා ඛේදවාචකයක්. 40 දශකයේ සිට මෙහා ගතවොත් සිංහල දමිළ කෝලාහල සමග ඇතිවෙච්ච විශේෂයෙන්ම උතුරේ නායකයින්ගේ ඉල්ලීම්, ඒ වගේම නිදහසෙන් පසු ලංකාවේ බලයට පත්වෙච්ච සෑම නායකයෙක්ම බලයට පත්වීම සඳහා මේ ප්‍රශ්නේ යොදා ගැනීම, මේ කියන කරුණු පිළිබඳව අවධානය යොමු කරන විට අපිට බොහෝ අත්දැකීම් රාශියක් තිබෙනවා. SWRD බණ්ඩාරනායක මහතුමා, චෙල්ලනායක මහතුමා සමග බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම එදා කරන්න දුන්නේ නැහැ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාම පිරිසක් ගිහිල්ලා රෝස්මිත් පෙදෙසේ එතුමාගේ නිවස ඉස්සරහා අරගල කරලා බණ්ඩාරනායක මහතුමා නිවසින් මහපාරට ඇවිල්ලා එතුමාගේ සාක්කුවේ තිබුණු ලයිටරය අරගෙන මහා සංඝරත්නයේ ඉස්සරහා බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුමේ කඩදාසි එතුමාගේ අතින්ම ගිනි තියලා කිව්වා මම මේක කරන්නේ නැහැ ඔබ වහන්සේලා විරුද්ධ නම් කියලා හිටා. 1965න් පස්සේ ඩල්ලිස් චෙල්ලනායකම් සාකච්ඡා තුල ඇති වෙච්ච ගිවිසුම් වලට ඒත් ඒ ආකාරයෙන්ම විරෝධතා ඇති වුණා. ඩල්ලි චෙල්ලනායකම් ගිවිසුමත් අහෝසි වුණා. ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. ප්‍රශ්නේ එන්න එන්න මෝරා ගියා. ගැටුම් එන්න එන්න වැඩි වුණා. උතුරේ සංවර්ධනය කඩා හැලුණා. නැගෙනහිර සංවර්ධනය බිඳ වැටුණා. සභාපතිතුමනි, නිදහසෙන් පසු ලංකාවේ 47න් පස්සේ බලයට පත්වෙච්ච සෑම ආණ්ඩුවක්ම ඇමති මණ්ඩල තෝරාපත් කරන විට උතුරට ඇමතිකම් කීයක් දුන්නද නැගෙනහිරට ඇමතිකම් කීයක් දුන්නද කියන ප්‍රශ්නයම සැබෑ සාක්ෂියක් සහ සාධකයක් වෙනවා. ඒ ප්‍රදේශවලට සාධාරණ සංවර්ධනයක් ඉටු නොවීම පිළිබඳව ඛේදවාචකේ සාක්ෂි සහ සාධක විදිහට. ඒ නිසා මේ ප්‍රශ්න උග්‍ර වෙලා තමයි ප්‍රධාන වශයෙන්ම 80 දශකයේ වෙන විට බරපතල ප්‍රශ්න රාශියක් රට තුළ ඇති වුණේ. 1976 ප්‍රධාන වශයෙන්ම යාපනයේ නගරාධිපති දුරයප්පා ඝාතනයත්, ඉන් පසුව 83 ඇතිවෙච්ච තත්ත්වයන්, 83 කළු ජූලිය, මේ රටේ ජාතියේ බරපතල අවසනාවන්ත තත්ත්වය, ඒ වගේම රට තුළ එල්ටීටී ත්‍රස්තවාදය ප්‍රභාකරන්ගේ නායකත්වය තුළ ම්ලේච්ඡ යුද්ධය නිර්මාණය වීම තුළ ඇතිවෙච්ච තත්ත්වයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ අත්දැකීම් අපි ලබලා තිබෙනවා. අපි ඒවාට මුහුණ දීලා තිබෙනවා. මම මගේ දෑතින් මම මිනිස් සිය ගණනක් මම නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මම අත් දෙකට අරන් තියෙනවා කර ගහලා තියෙනවා. ගම්මානවල කපා කොටා ලේ වැගිරිමින් මහ පොළොව තෙච් කරමින් ගම්මාන විනාශ වෙච්ච ආකාරය වගේම උතුරු නැගෙනහිරට සීමා නො වූ යුද්ධය කොළඹ නගරයේ සිසාරා ගිය හැටි, දකුණේ මාතර දක්වා ගිය හැටි, ඒ වගේම මහනුවර දළදා මාලිගාව අසලට යුද්ධය ගිය හැටි, මේ සෝචනීය සහ කටුක අත්දැකීම් අපි ලබලා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ඉන්දු ලංකා ගිවිසුම එතුමාට ගෙනෙන්න සිද්ධ වුණා. මේ රටේ අද ඇතැම්මයි මේ ප්‍රශ්න බොහොම සරල සහ පහසු ප්‍රශ්න විදියට කතා කරනවා. බොහෝ වෙලාවට අපහාසයට සහ උපහාසයට ලක් කරනවා. නමුත් අපහාසයට සහ උපහාසයට ලක් කරන්නේත් අපි දෙන්න හදන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසඳුම පිළිබඳව හාස්‍යජනක සහ අපහාසයෙන් ඒට අගෞරව කරමින් කතා කරන්නේත් මේ රටේ අනාගතයේ නැවත ලේ වැගිරීමක් අවශ්‍යයි කියලා මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්නට ඕනේ. ඉන්දු ලංකා ගිවිසුම ගේන වෙලාවේ එදා රට විරුද්ධ වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ අගමැතිතුමා විරුද්ධ වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමාගේ ඇමති මණ්ඩලය විරුද්ධ වුණා. රටේ ආපු විරෝධියට ඇඳිරි නීතිය දාලා, මහ දවාලේ ඇඳිරි නීතිය දාලා රජීව් ගාන්ධි මැතිතුමාත් එක්ක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට 13 වෙනි සංශෝධනය ආවා. පළාත් සභා ඇති වුණා. එහෙත් එයින් ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයේ සැබෑ විසඳුමක් නැtei කියන හඬත් එක්ක මේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වුණා පමණක් නොව බරපතල ලෙස ඒ ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වුණා. යුද්ධයත් එක්ක ශ්‍රී ලාංකිකයින් ලෝකේ බොහෝ රටවල් වලට පිරිසක් පලා ගියා. පිරිසක් සර් කැමැත්තෙන් ගියා. අදත් දකුණු ඉන්දියාවේ ලක්ෂයක වැඩි ශ්‍රී ලාංකික ජනතාවක් අවතැන් කඳුරුවල ඉන්නවයි කියන එක අපි අමතක කරන්නට හොඳ නැහැ. මේක අපිට රටක් විදිහට අගෞරවයක්, ආණ්ඩුවක් විදිහට අගෞරවයක්. අන්තර්ජාතික සමුළුද, එක්සත් ජාතීන්ගේ සංවිධානයද, විවිධ ජාත්‍යන්තර සංවිධාන ඉස්සරහට ගිහිල්ලා කතා කරන විට අපි පිළිගන්නට ඕනේ අපි ලැජ්ජා සහගත යුතුයි අගෞරවයක් කියලා හිතන්. යුද්ධය පිළිබඳව තිබෙන කටුක අත්දැකීම් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන් විග්‍රහ කිරීම අවශ්‍ය වන්නයි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. ඒ පිළිබඳව අපි සෑම කෙනෙකුටම අත්දැකීම් තිබෙනවා. යුද්ධයේ කාලයේදී මම අවස්ථා පහකට එල්ටී ප්‍රහාර පහකට ලක්වෙච්ච කෙනෙක්. මට ප්‍රහාරයට ලක් වෙන්නට ලක් කරන්නට ආපු සෑම එල්ටීටී ත්‍රස්තවාදියෙක්ම මිය ගියා. පොළොන්නරුවේදී ඇතැම් අය සයනයිඩ් කාලා මිය ගියා. ඒ වගේම මට බෝම්බ පුපුරන්න ආපු සේදිවි නසා ගැනීම සිදු වුණා. එවැනි අත්දැකීම් මට තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඉඳලා ක්ලැන්සි ෆර්නැන්ඩෝ නාවික හමුදාපතිතුමාගේ ඉඳලා දේශපාලකීන්ද ආරක්ෂක ප්‍රධානීන්ද මේ රටේ ශ්‍රේෂ්ඨ රණවීරුවන් ජීවිත පරිත්‍යාග කරලා යුද්ධය භෞතික වශයෙන් පරාජය කළා. වෙඩිහඬ පරාජය කළා. ප්‍රශ්නය සැබෑලෙස එසනින් විසඳුනේ නැහැ කියලා අපි දන්නවා. යුද්ධමය වශයෙන් වෙඩිහඬින් තුවක්කු වලින් ප්‍රශ්නය පරාජය කළත් රට බෙදීම පිළිබඳව මතය පරාජය කරන්න තවමත් පුළුවන්කමක් ලැබිලා නැහැ. මේ රටේ බොහෝ වෙලාවට සැබෑ සාමයක් ඇති වුණයි කියන කතාවට මම එකඟ වෙන්නේ නැහැ සභාපතිතුමනි. සැබෑ සාමයක් පිළිබඳව ප්‍රශ්නය සැබෑ ලෙසම හදවතට එකඟව කතා කරන්න පුළුවන් වෙන්නේ ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මේ රට බෙදීම පිළිබඳව එල්ටීටී එහෙම නැත්නම් පැරණි ක්‍රමයට ඊළමක් පිළිබඳව කතා කරන මතය පරාජය කිරීම තුලයි. ඒ නිසා අපි මේ අත්දැකීම් එක්ක අපිට තිබෙන ප්‍රශ්නේ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඒ තුල අපි ප්‍රධාන වශයෙන්ම මේ සඳහා තිබෙන විසඳුම්වලදී අපි අද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කරමින් යම් එහි සාර්ථක ප්‍රවේශයක් අපි තිබෙනවා. ඒ සාර්ථක ප්‍රවේශයක් බණ්ඩාරනායක මහතුමාගේ යුගයේ වගේම ඩඩ්ලි සේනානායක යුගයේ වගේම ජේ.ආර්. ජයවර්ධන යුගයේ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුනි යුගයේ වගේම දේශපාලන විසඳුමක් දීමට ගන්නා වූ උත්සාහයේදී ඒ සියලු අවස්ථාවන් සිහිපත් කරමින් අදත් පිරිසක් මේ කරන සාකච්ඡාවල් ඉතාම අඩු තක්සේරුවකට දාලා රට බෙදන්න මේ ආණ්ඩුව හදනවායි කියන චෝදනාවක් කරනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව තුළ ඉතාම වැරදි මතයක් ගොඩනගනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි විදිහේ මතයන් නැති කරනවා. රටෙන් පිට ඉන්න ශ්‍රී ලාංකිකයින්ට බරපතල ලෙස අන්තර්ජාලය හරහා වෙබ් අඩවි හරහා ඉතාම වැරදි තොරතුරු දෙනවා. ආරක්ෂක හමුදා දුර්වල කරනවා, රට කඩනවා, රට බෙදනවා. මේ විදිහට ඉතාම වැරදි සහගත දේවල් දෙනවා. බෞද්ධාගමට තිබෙන ආණුක්‍රම ව්‍යවස්ථාවේ තැන අහිමි කරනවා. මේ තුල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද සභාපතිතුමනි? මේ තුල බලාපොරොත්තු වෙන්නේ අතීතයේ ඇතැම් නායකයින් බලය සඳහා මේ ප්‍රශ්නේ පාවිච්චි කළා වගේම, ඇතැම් නායකයින් බලය ලබා ගැනීම සඳහා ප්‍රශ්නෙන් පැන ගියා වගේම, ඇතැම් නායකයින් බලය ලබා ගැනීම සඳහා මේ ප්‍රශ්නේ පාවිච්චි කළා වගේම, මීට විරුද්ධ වෙන පිරිස් අද අනාගත බලය සඳහා අවස්ථාවාදී ලෙස පටු දේශපාලන සීමාවන් තුළ කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන්නේ නැතුව අප විසින් ආණ්ඩුවක් විදිහට කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට පැහැදිලි පවිත්‍ර චේතනාවෙන් මුහුණ දෙන්නේ නැතුව අනාගත බලය සඳහා අනාගත බලය පිළිබඳව උදාන වාක්‍ය කියන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ඒ සියලු දෙනා මේ රටේ අනාගතයේ ඇතිවෙන තත්ත්වයන්ට වගකීම බාරගත යුතු වෙනවා මේ ප්‍රශ්නය කඩාකප්පල් කළොත් එහෙම. ඒ නිසා තමයි අපි ඉතා පැහැදිලිවම මේ ප්‍රශ්නේ විසඳීමට ස්ථිරසාර විසඳුමක් විදියට භෞතික වශයෙන් යුදමය වශයෙන් වෙඩිහඬින් පරාජය වූ ප්‍රශ්නය ආධ්‍යාත්මික වශයෙන් මතවාදී ලෙස ප්‍රශ්නේ විසඳීම පිළිබඳව දේශපාලන විසඳුමක් එක්ක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ. මේ ප්‍රශ්නේදී අවංකවම අපි රජයක් විදිහට කටයුතු කරනවා. මේදී සියලු පාර්ශ්වයන් අවංක කැපකිරීම අවශ්‍ය වෙනවා. අප විසින් දෙන්නා වූ විසඳුම සෑම කෙනෙකුටම සාධාරණ විසඳුමක් විය යුතුයි. අප විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නා වූ විසඳුම ඉතා පැහැදිලි ලෙසම සභාපතිතුමනි, මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස් වලට පිළිගත හැකි විසඳුමක් විය යුතුයි. උතුරේ අපේ හිතවත් ආදරණීය දේශපාලන නායකයින්, එවගේම මේ ප්‍රශ්නය පිළිබඳ වගකීමකින් කටයුතු කරන සෑම කෙනෙක්ම මේ ප්‍රශ්නයට සැබෑ විසඳුම ලබාගෙන ප්‍රශ්නය විසඳා ගැනීමේ පදනම මත අපි කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. අපිට පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනමත විචාරණයකට යෑමේ අවශ්‍යතාවයක් ඇති වුවොත් ඒ ජනමත විචාරණයකදී ප්‍රධාන වශයෙන්ම ඒ ජනමත විචාරණය ජයග්‍රහණය කරන්න රටේ මේ පිළිබඳව පොදු මතයක් ගොඩනැගීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ තුළ පක්ෂභේදෙන්, ආගම් භේදෙන්, භාෂා භේදෙන්, පළාත් භේදෙන් කටයුතු කිරීම මේ ප්‍රශ්නයට කිසිසේත්ම විසඳුමක් වන්නේ නැහැයි කියන එක අතීත අත්දැකීම් සමග අප විසින් තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය සෑම විටම කතා කරන සියලු පාර්ශව ප්‍රශ්නයට අදාළව කතා කරන වගේම ප්‍රශ්නයට විසඳුම ලබා ගැනීම සඳහා නම්‍යශීලී වෙන්න ඕනේ. ප්‍රශ්නයට විසඳුම ලබා ගැනීම සඳහා සාර්ථක තැනකට අපි යන්නට ඕනේ. මේ ගැන කතා කරන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, වීරයෝ වෙන්න පුළුවන්, දේශප්‍රේමියෝ වෙන්න පුළුවන්. හැබැයි ඊනියා දේශප්‍රේමීන් සහ ඊනියා වීරයින් මේ රටේ විශේෂයෙන්ම 50 දශකයේ, 60 දශකයේ, 70 දශකයේ කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි අවසානයේ බරපතල යුද්ධයකට, ත්‍රස්තවාදී යුද්ධයකට රටට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒක නිසා අපිට දේශපාලන වීරයින්ගේ අවශ්‍යතාවයක් නෙමෙයි අද තිබෙන්නේ. අපිට අද තිබෙන්නේ සාධාරණ ලෙස ප්‍රශ්නේ විසඳලා ඒ විසඳුම දෙන්නා වූ වීරයින් අපිට අවශ්‍ය වෙන්නේ. දේශප්‍රේමීත්වය කියන්නේ, මානවවාදය කියන්නේ, යහපත් සමාජයක් ගොඩනැගීම කියන්නේ, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවායි කියන්නේ සාධාරණ සමාජයක් සඳහා සෑම කෙනෙක්ම කටයුතු කිරීමයි. ඒ සාධාරණ සමාජයක් සඳහා සෑම කෙනෙක්ම කටයුතු කිරීමේ ප්‍රශ්නේදී අනාගත බලය පිළිබඳව තිබෙන්නා වූ බලාපොරොත්තු ඇති කරගෙන ප්‍රශ්නය විසඳීම කඩාකප්පල් කරනවා නම් එසේ බලාපොරොත්තු තබන අයට මේ රටේ අනාගත පාලනයක් ගෙන යෑමේ හැකියාවක් ලැබෙන්නේ නැහැයි කියන එක ඉතා පැහැදිලිව මම සඳහන් කරන්නට ඕනේ. ඉතා පැහැදිලිව සමහර අය මට පෞගේ දවස්වල මේ ප්‍රශ්නේ විසඳීම සම්බන්ධයෙන් අදහස් දෙනකොට කිව්වේ, ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ විසඳලා ඔබතුමා යනවනම් වෙන අය වගේ අනාගත බලාපොරොත්තු නැතුව ඒක තමයි සාර්ථකම ක්‍රමය කියලා හිතන්. අනාගත ඡන්ද බලාගෙන, අනාගතේ බලය බලාගෙන මේ ප්‍රශ්න විසඳන්න යන ඉතාම පටු චේතනාවන් එක්ක තමයි පසුගිය දශක කීපෙම මේ රට බරපතල යුද්ධමය තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. රට කඩන්නේ නැති, රට කැඩෙන්නේ නැති, ඔය කතා කරන රට බෙදීම් ඇති වෙන්නේ නැති පැහැදිලි සෑම කෙනෙකුටම පිළිගත හැකි විසඳුමකට අපි යා යුතු වෙනවා. මම කනගාටු වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මම දැක්කා මේ අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපි කතා කරන කරුණු සම්බන්ධයෙන් පෞගිය දිනවල කරලා තිබුණු ප්‍රකාශයන් පිළිබඳව. මම දැක්කා එතුමා පුවත්පත්වල කියලා තියෙනවා මේ ආණුක්‍රම ව්‍යවස්ථාවක් අලුත් එකක් ගෙනල්ලා රට කඩන්න හදනවායි කියලා හිතන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එක ආණ්ඩුවක හිටපු කෙනෙක් විදියට, ඇමතිවරයෙක් විදියට, එතුමා සමග දීර්ඝ කාලීනව වැඩ කරපු කෙනෙක් විදියට මගේ මතකයේ තිබෙනවා විශේෂයෙන්ම මේ පිළිබඳව එතුමා කරන ලද ප්‍රකාශයන්. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට එතුමා කියපු දේවල් 2009 මැයි මාසේ බලය බෙදීම සම්බන්ධයෙන්, ඉන්දියා විදේශ ඇමතිතුමාට එතුමා කරන ලද ප්‍රකාශයන්, 13 එහා 13+ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරපු අවස්ථාවල් තිබෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නය බලයේ සිටින විට එකාකාරයකටත්, බලයේ නොමැති විට නැවත බලයට ඒම සඳහා තවත් ආකාරයකටත් මේ ප්‍රශ්නය පාවිච්චි කරනවා නම් ඒක ජාතිය අවාසනාවක් වෙනවා. ඒ නිසා අපි ඉතාම කාරුණික අපි ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර ගරු සභාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් මේ ගරු සභාවෙන් පිටස්තරව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, නීතිවේදීන්, රට ගැන ආදරයක් කැක්කුමක් තිබෙන, අනාගත පරපුර ගැන දැඩි අදිෂ්ඨානශීලී ඌමනාවක් තිබෙන සෑම කෙනෙක්ම මේ උතුම් මාතෘභූමිය ඔබේ අපේ මේ ලෝකේ ප්‍රබුද්ධ විශිෂ්ට රාජ්‍යයක් විදිහට ගෙන යන්න, මේ රට ස්ථිර සාමයක් ඇති වෙන්න, මේ රට බෙදෙන්නේ නැති තත්ත්වයට එන්න, මේ රටේ අනාගතයේ යුද්ධයක් ඇතිවීම වැළක්වන ආකාරයට කටයුතු කරන මේ සඳහා සෑම කෙනෙක්ම එකට එකතු වෙලා රට වෙනුවෙන් එක මේසයක වාඩි වෙලා වටමේසයක එකතු වෙලා එකඟත්වයකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න සහයෝගය දෙන්නේ කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මට මතකයි 2004 සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ සුනාමි ව්‍යසනයෙන් පස්සේ ප්‍රධාන වශයෙන්ම සුනාමි ව්‍යසනය සිදුවෙච්ච ප්‍රදේශවල ප්‍රශ්නේ විසඳන්න ව්‍යවස්ථාපිත නීතිමය ආයතන පිහිටවන්න එදා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා පීටොම්. ඒ ආණ්ඩුවේ මම හිටපු ඇමතිවරේ සුනාමි සාහන මණ්ඩලය මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. මම එතකොට වාඩි වෙලා හිටියේ අන එහා පැත්තේ තියෙන මෙහා කෙරෝලේ ආසනයේ මම හිටියේ. එදා ජනාධිපතිතුමිය සුනාමි සාහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපුවාම මම එදා හිටපු කාටවත් අගෞරව කරනවා නෙවෙයි, මගේ මතකයේ හොඳට තිබෙනවා කවුරුත් එදා කැමති වුණේ නැහැ සාහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මම එදා කිව්වා මම ඉදිරිපත් කරන්නම් කියලා. ඉතින් 2004 මේ සභාවේදී මං සුනාමි සාහන මණ්ඩල පනත මෙතන ඉදිරිපත් කරනකොට ඔය ඉස්සරහින් ඇවිල්ලා විශාල වශයෙන් මෙතන ඉස්සරහම වට කරගෙන කෑ ගැහුවා, හූ කිව්වා. මම මුළු පසුගිය අවුරුදු ගණනාවක් ගත්තාම මේකයි කිව්වේ. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් බලේ බෙදීම පිළිබඳව සාධාරණත්වයකට යා යුතුයි කියන මතය තුල මම වැඩ කරපු කෙනෙක්, ඒක මම පැහැදිලිව කියන්නට ඕනේ. ඒක නිසා අපිට දේශද්‍රෝහීන් වෙන්න ඕනමාවක් නැහැ. දේශ ප්‍රේමීන් වෙනවා නම් මේ රටේ සෑම කෙනෙක්ම සාධාරණ විසඳුමක් සඳහා මේ සාකච්ඡා මාර්ග තුලින් යන්නට ඕනේ. 19 වෙනි සංශෝධනයෙන් මේ අලුත් අමාත්‍යංශයක් හැදුවේ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යංශය. මම ආගෙන හිටියා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා සඳහන් කරනවා මේ ආයතන වලුනුත් වැඩක් වුණේ නැහැ කියලා. ඉතින් ඒ ආයතන වලින් වැඩ කරනකොට තිබෙන බාධාවන් සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ. මේ ආයතන වලින් වැඩ කරනකොට උතුරේ ඇතැම් නායකයින්ගෙන් සහයෝගය හම් වෙන්නෙත් නැහැ. උතුරේ ඇතැම් නිලධාරීන්ගෙන් සහයෝගය හම් වෙන්නෙත් නැහැ. මම සෑම විටම කියලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරන විට සෑම කෙනෙක්ම සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය. මම විශේෂයෙන්ම විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. මම දකින මගේ අත්දැකීම් අවුරුදු 50ක මගේ දේශපාලන අත්දැකීම් එක්ක සභාපතිතුමනි මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා උතුරේ නායකයින්ගෙන් හොඳම නායකයා තමයි අපිත් එක්ක ඉන්නේ කියලා සම්බන්ධ මැතිතුමා. එමොද අපි දන්නවා මීට කලින් වෙච්ච ප්‍රශ්නවලදී ඇතිවෙච්ච තත්ත්වයන්. අප්පාපිල්ලේ අමරතිලිංග මැතිතුමා එදා හිටපු ඉතාම විශිෂ්ට නායකෙක් LTT විසින් ඝාතනය කරලා දැම්මා. අද සම්බන්ධන් මැතිතුමා උතුරට විතරක් නෙවෙයි විශේෂයෙන්ම ප්‍රවිර ජාතික සන්ධානයේ විදිහට ඒ නායකත්වයේ දෙමින් කොහොම සාධාරණ විසඳුමකට යෑම පිළිබඳව එතුමාගේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂය අපිට ආණ්ඩුවත් එක්ක ලොකු සහයෝගිතාවයක් පෙන්නනවා. මේ සහයෝගිතාවයන් උතුරු නැගෙනහිර දේශපාලන නායකයින්ගෙන් සෑමදෑම ලැබෙන්නේ නැහැයි කියන එක අපි බොහොම පැහැදිලිව තීරුම් ගත යුතු වෙනවා. අතීතයේ එහෙම ලැබිච්ච අවස්ථාන් තියෙනවා, නොලැබුණු අවස්ථාන් වැඩි. අනාගතය පිළිබඳව අපි ප්‍රශ්නේ අනාගතයට දානවාද, හෙට උපදින්නේ කවුද, හෙට නායකයා කවුද කියන ප්‍රශ්නේ නෙවෙයි, අද ඉන්න නායකයින් කවුද, අද ප්‍රශ්නේ තීරුම් අරගෙන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා විසඳා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක නිසා ප්‍රශ්න කල් දැමීම ජාතිය අවාසනාවක්. ප්‍රශ්නයට විසඳුම් නොදියේ කඩාකප්පල් කිරීම හෙට උපදින දරුවන්ට කරන ජාතික අපරාධයක්. ඒක තමයි ඇත්ත තත්වය. ඒක නිසා වේදිකා වීරයෝ වෙන්න පුළුවන්, ඊනියා දේශප්‍රේමියෝ වෙන්න පුළුවන්, අනාගත බලය පිළිබඳව බල ලෝභයෙන් බල තණ්හාවෙන් කතා කරන්න පුළුවන්. නමුත් විවේචනය නොවේ ප්‍රශ්නය විසඳීම තිබෙන වගකීම සහ යුතුකම් ජාතියක් විදිහට අවබෝධ කරගන්නට ඕනේ. ඒක නිසා මේ ප්‍රඥාව, ඒ දැනුම සහ බුද්ධිය, ඒ ඥාණය ඒ සියලු දෙනාට පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අමනෝඥ කතා කියන්නේ නැතුව ප්‍රඥා ගෝචරව ප්‍රශ්න තේරුම් අරගෙන අපි සෑම කෙනෙක්ම වැඩ කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අපිට පුවත්පත් සාකච්ඡා කරන්න පුළුවන් කොළඹ නගරේ, කොළඹ නගරේ පෙළපාලියන්න පුළුවන්, කොළඹ නගරේ උද්ඝෝෂණ කරන්න පුළුවන්, කාමර ඇතුළ වෙලා පත්‍ර පුරවන්න ලියන්න පුළුවන්. නමුත් උතුරට ගිහිල්ලා උතුරේ ප්‍රශ්නය පැහැදිලිව උතුරේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා තේරුම් ගන්න කී දෙනෙක් මේ රටේ කොළඹ ඉන්න නායකයෝ කටයුතු කරනවද කියන ප්‍රශ්නේ මං හැම කෙනෙකුගෙන් අහනවා. මං ඒ සෑම කෙනෙකුගෙන් අහනවා. අවුරුදු 27ක් උතුරේ කඳවුරු වල ඉන්න ජනතාවගේ ප්‍රශ්නය. මම අහනවා මේ කතා කරන ඊනියා දේශප්‍රේමියෝ කොළඹ ඉඳලා මේ රටේ දකුණේ ඉඳලා කතා කරන ඊනියා දේශප්‍රේමියෝ අවුරුදු 27ක් කඳවුරක දාලා තිබ්බොත් එහෙම ඒ කඳවුරේ ඉන්න ගමන් ඒගොල්ලන්ට හිතෙන්නේ තුවක්කු ගන්න විතරද? ඊට වඩා දේවල් ගන්න හිතෙනවා. ඒක තමයි ඇත්ත తত্ত্বය. නමුත් ඒ ජනතාව 27 අවුරුද්දක් උතුරේ කඳවුර වල ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්නේ විසඳන්න ගියාම මෙහෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා මහපාරට බැහැලා උද්ඝෝෂණයක් කළා බෝඩ් එකක් උස්සගෙන කෑ ගහනවා හමුදාවටයි ති ඉඩම් අරගෙන බෙදන්න හදනවායි කියලා හිතන්. ආණ්ඩුවේ ඉඩම් මෙන්න බෙදන්න හදනවායි කියලා හිතන් කියනවා. උතුරේ ජනතාව ඉල්ලන්නේ උතුරේ ජනතාවගේ ඉඩම් ඉල්ලන්නේ. පාරම්පරික ඉඩම් ඉල්ලන්නේ. දැන් පහුගිය අවුරුද්දකට වැඩි කාලය එයාගේ ඉඩම් අපි අරගෙන තෝරලා සුසු විදියට දුන්නාම ඒ ඉඩම් වල හිමිකරුවන් දෙන ලිපියත් එක්ක ගිහිල්ලා තමන්ගේ පාරම්පරික ඉඩම තියෙන තැන මහ පොළොවේ වැටලා පොළොව සිඹ ගන්නවා. මම අහනවා මේ ප්‍රශ්නේ කතා කරන අනික් දකුණේ ඉන්න සියලු දෙනාගෙන් තමන්ට මේ වගේ ප්‍රශ්නයක් වුණා නම් තමාගේ ගේදොර ඉඩම අහිමි වුණා නම් යුද්ධයත් එක්ක ඒ ඉල්ලන ඉල්ලීම සාධාරණ නොවන්නේද කියන කාරණාව. ඒක නිසා මම ඊටාම ගෞරවයෙන් මේ ප්‍රශ්නවලදී පැහැදිලිව කියන්නේ අසත්‍ය ප්‍රචාර කරන්නේ නැතුව ජනතාව නොමග යවන්නේ නැතුව වැරදි ආකාරයට මේ ප්‍රශ්නය විග්‍රහ කරන්නේ නැතුව ප්‍රධාන වශයෙන්ම අපි කරන දෙයට වඩා වෙනස් දේවල් මාධ්‍ය තුල ප්‍රචාරය කරන්නේ නැතුව සාධාරණ ලෙස ඇත්ත සත්‍ය යුක්තිසහගතව මේ ප්‍රශ්නය සමාජයට කාවැද්දීම ආකර්ෂණය කිරීමයි අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයට ඉතාමත්ම වැරදි විදිහට ඇතැම් පිරිස් ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරනවා අපි රට කඩන්න හදනවා බෙදන්න හදනවායි කියලා හිතන්. නමුත් මේ සියලු දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා අපිට අනාගතයේ විදියට මේ රටේ යහපත්ව හෙට උපදින දරුවන්ට හොඳ රටක ඉන්න ජීවත් වෙන්න මේ රටේ සියලු දෙනාට සාමයෙන් ඉන්න සිංහල දමිළ මුස්ලිම් සියලු ජන කොටස් අතරේ සමගිය මිත්‍රත්වයේ සහයෝගිතාවය ගොඩනැගින්න නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න ආයුධ අතර ගන්න තත්ත්වය වළකින්න ස්ථිරසාර වූ පැහැදිලි වැඩපිළිවෙලක් සඳහා අපි සියලු දෙනාම එකතු වීමේ අවශ්‍යතාවයයි මම පෙන්눔 කරන්නේ. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද මේ විෂය පිළිබඳව තිබෙන අමාත්‍යංශවල විවාදත් එක්කයි මේ කාරණාව මම මතක් කළේ. ඒ නිසා ඔබ සියලු දෙනාට මම මේ ගරු සභාවෙත් මේ ගරු සභාවෙන් පිටත් ඉන්න සියලු දෙනාට ආරාධනා කරන්නේ ආගමික නායකයින්, දේශපාලන නායකයින්, අනික් ප්‍රජා නායකයින් සෑම කෙනෙක්ම ප්‍රශ්නේ බැරෑරුම්කම් ප්‍රශ්නේ ස්වභාවය ප්‍රශ්නේ යථාර්ථය ප්‍රශ්නේ සත්‍යවාදී తত্ত্বය මේ සියල්ල තේරුම් අරගෙන අදිෂ්ඨාන සීලී ලෙස ඊ타මාත්ම ශක්ති සම්පන්න ප්‍රෞඪ ජාතියක් ගොඩනගන්න සියලු දෙනා මේ කටයුත්තේදී එකතු වෙන්න කියලායි. ඒ වගේ මීට අමතරව මම යමක් කියන්නට ඕනේ තවත් දෙයක්. මේ දවස්වල දැන් මේ සතියක් දෙකක් ගත්තාම රට පුරාම පේනවා යම් යම් වෘත්තීය සමಿತಿ වලින් කරන විරෝධතා වැඩ වර්ජන මේ පිළිබඳව ඒ විරෝධතා කරන යම් යම් ප්‍රශ්න තිබෙන වැඩ වර්ජන කරන ඒ වෘත්තීය සමಿತಿ වල නායකින්ට සමාජිකින්ට සියලු දෙනාට මම කාරුණික ඉල්ලීමක් කරනවා ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න සාකච්ඡා මාර්ගයට එන්නයි කියලා හිතන්. අපි ආණ්ඩුවක් විදිහට සෑම විටම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳන ආණ්ඩුවක්. අපි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ. අපි ඝාතනය පාවිච්චි කරන්නේ නැහැ. අපි ම්ලේච්ඡත්වය පාවිච්චි කරන්නේ නැහැ. අපි හිංසාව පාවිච්චි කරන්නේ නැහැ. අපි අවිහිංසාවාදී ආණ්ඩුවක් ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රතිපත්තිය ඒකයි. ඒ නිසා උද්ඝෝෂණ කරලා පාරවල් හරස් කරගෙන පැය 3-4 සාමාන්‍ය මහජනයාට හිරිහැරවීම ඒ වගේම අනික් වෛද්‍ය වැඩ වර්ජන ගත්තාම අසරණ රෝගීන්ට වෙන හිරිහැරය මේ තුල සෑම විටම පීඩාවට පත් වෙන්නේ අසරණ දුප්පත් ජනතාව. මේ රටේ පෝසතුන්ට ධනපතීන්ට තියෙන මිනිස්සුන්ට මේ එක ප්‍රශ්නයක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලන්ට ප්‍රතිකාර ගන්න ඕන නම් පුජ්‍යලික රෝහලකට ගියා නම් පිට රටයයි. ඒගොල්ලන්ට වාහන ප්‍රශ්නයක් නැහැ. සුඛභෝගී වාහන ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනික් සියලු ශේෂ්ත්‍රවල මේ හැම කාර්යෙම පීඩාවට පත් වෙන්නේ අසරණ දුප්පත් ජනතාව. එය ධනපතීන්ට තියෙන මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා වෘත්තීය සමಿತಿ නායකයින් සියලු දෙනාටම යම් ප්‍රශ්න තිබෙනවා නම් ගැටලු තිබෙනවා නම් අපි ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුවක් විදිහට ඊටාම කාරුණික සහ ගෞරවයෙන් මම ආරාධනා කරනවා අදාළ ඇමතිවරයා සමග සාකච්ඡා කරන්න. එතන අදාළ ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කිරීමේදී යම් විසඳුමක් නොලැබෙනවා නම් මම ඒ සම්බන්ධයෙන් විශේෂ ජාතික මට්ටමේ ඒ විෂයභාර ඇමැත්තවරු කීප දෙනෙකින් සමන්විත කොමිටි කීපයක් පත් කරලා ඒ සෑම වෘත්තීය සමිතියක් එක්කම සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳන්න සූදානම්. ඒ තුලත් යම් කිසි ගැටලු සාකච්ඡාව තිබෙනවා නම් අවසානයේ වට මම මැදිහත් වෙන්න ලෑස්තියි. ඒක නිසා අපි කම්කරු අයිතිවාසිකම් රකින්න ආණ්ඩුවක්, රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රකින්න ආණ්ඩුවක්, රාජ්‍ය සේවකයන්ට දිය යුතු වරප්‍රසාද සමිතියටම ලබා දෙන ආණ්ඩුවක්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල තිබෙන කම්කරු නීති කම්කරු අයිතිවාසිකම් වරප්‍රසාද ඒවා පෝෂණය කරමින් ශක්තිමත් කරමින් වැඩ කරන ආණ්ඩුවක්. ඒක නිසා පොදු මහජනතාව වෙනුවෙන් මේ සියලු කරුණුවලදී ඉතාමත්ම ඉවසිලිවන්තව ඉතාමත්ම සාමකාමී ලෙස අපි සෑම කෙනෙක්ම මේ ප්‍රශ්නවලදී එකට එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසඳාගමු. ඒ සෑම කාරණාවකදීම අවශ්‍ය විසඳුම් ලබා දෙන්න පුළුවන් බවත් ප්‍රකාශ කරමින් මම සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන සල්ටි අවසන් කරමි.
බුදුබාර බොහොම ස්තුතියි. ගරු විමල වීර දිසානායක මන්ත්‍රීතුමා බුදුබාර විනාඩි 16යි.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, අතිගරු ජනාධිපතිතුමාත් මේ සභාවේ ඉන්න වෙලාවේදී මට ආණ්ඩුවෙන් පස්සයක් අහන්න දෙනවා. ඊ ඇඳ අපි ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ දැක්කා පොලිස්පතිතුමා ආපහු නීතිය නවනවා. එතුමා කාටද ඇමති කෙනෙකුට උත්තර දෙනවා, මෙහෙමයි එයා මං අහවල් නිලමේ එෆ්සීඑටට ගන්නේ නැහැ කියලා, අත්තරංගෝට ගන්නේ නැහැ කියලා. මං කැමති දැනගන්න ආණ්ඩුවෙන් ඒ නිලමේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ මහේෂ් ගුණසේකර මහත්තයාද කියලා.
මන්ත්‍රීතුමා, ඒ පොලිස්පතිතුමා ඒ වෙලාවේ ක්‍රියා කරපු ඒ මමත් ඒක බලාගෙන හිටියායේ දර්ශනය ඒක ඉතාමත් පරිසහගතයි. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවගේ කරුණු.
ඔව් ස්තුතියි. අධිකාරු ජනාධිපතිතුමනි, එතුමා කනේ වැලි ගෑවෙන්නේ නීතිය නමනවා. හොඳයි. මං ආණ්ඩුවේ ආන්නේ ඔබතුමා දැනගන්න ඕනේ නිලමේ පොලිපතුමාට කතා ගන්න. එතුමා අපිත් එක්ක සම්බන්ධ නැහැ. හොඳයි. එහෙනම් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් ජාතියේ ඉරණම මගේ කාලේ මට ෆුට්බෝල් ගන්න වෙලාවක් නැහැ මත්තුමා, ක්‍රිකට් ගන්න ඕන ගම එළියට ගිහිල්ලා.
ජයශ්‍රී ක්‍රම ඇමතුමා,
මම අහන්න කැමතියි නිලමේ කාටද උදව් කරේ කියලා. මම අහන්න කැමතියි ඒ නිලමේ බේරගන්න විතර කටයුතු කරන්නේ කවුද කියලා අහගන්න කැමතියි.
අපි දෙකම ලේසි වහගන්නේ
නිලමේලා කවුරු එක්කද ඉන්නේ කියලා අපිට වහගන්න ලේසි. එතකොට
ටිකට් එක බේරගන්න, හරි හරි බැට් එක අයියෙන් අල්ලගෙන බේරගන්න.
නිලමේලා කවුරු එක්කද ඉන්නේ කියලා අපි දන්නවා. එතකොට නිලමේලා ආරක්ෂා කරන්නේ කවුද
දන්නවනේ.
නිලමේ අත්තරංගොඩ ගන්න එක නවත්තන්නේ කවුද? නිලමේලායි නිලමේලාගේ ලොක්කොයි එකතු වෙලා වැඩ කරන්නේ කවුරු එක්කද කියලා අපි දන්නවා.
පැටලීමක් එෆ්සීඩියට ගන්න ඕන කට්ටිය ගන්නවා. අනිත් කට්ටිය නිදහස් කරලා යනවාට නීතිය නම නැටි පොලිපතුමා දන්නවා. ඔබතුමා බෙනීඩේ පොලිපතුමා වෙන්නේ? අර ජනාධිපතිතුමාත් ප්‍රතික්‍රියාව කරා. ඔබතුමා බෙනීඩේ පොලිපතුමා වෙන්නේ? හොඳයි. ඉතාලම වැඩගත් ජාතිය ඉරණම තීන්දුව කරන ඉතාලම ජාතියට ඉරමන ජාතියට වැඩගත් මාත්‍යන් තුනක සාකච්ඡාව. අද අපේ අගමැතිතුමා රට ගිහිල්ලා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රේසිඩන්සියක් කතා කරන වෙලාවේදී උදේ ඉඳලා මේ ඉස්සරහ පුටු ඉස්සුව තිබුණේ. ඕනවත් එතුමානේ උඩ කට්ටි ඇවිල්ලා හිටියා. සාමය සංඉන්දියා ප්‍රතිසන්දානය කරු සභාපතිතුමනි, පෞගිය දශක තුන තුළ මෙරටේ වැඩියෙන්ම පාවිච්චි වුණු වචන අපි කොයි ආණ්ඩුවේ හිටියත් අපි කොතන හිටියත් මට කියන්න කැමති. මං කියනවා ඒ සංඉන්දියා ප්‍රතිසන්දානය ඒවා වචන පමණයි, ඒවා ක්‍රියාවෙන් බැබළුනේ නැහැ. පවුල ඒ වචන කඩමල් වුණා විතරයි. පවුල් ගම් පළාත් විදියටත් ජාතියෙමත් සාමය සංහිතිය පැතිරේවා කියලා මම බෞද්ධෙක් විදියට කියන්න කැමතියි. මම සිංහලයක් වෙනවාට වැඩිය මම වැඩියෙන්ම සතුටු වෙන්නේ බෞද්ධයකින් පිළිබඳව. බුදුන් වහන්සේගේ උත්තුංග වූ ධාමේ තේමාව සියලු සත්‍යවුන් දුක්ඛත්තා නිරෝගීත්තා කියන තේමාවට මම වැඩියෙන්ම ගරු කරනවා. අන් සියලු දෙයට වැඩිය පසුගිය දශක තුන තුළ අපෝපන් මේ භූමියේ ගලාගෙන ගිය රුධිරය සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ ભેදයක්ින් තොරව මේ භූමියේ රක්තවර්ණ රුධිරය ගලාගෙන ගියා. ඒ යුද්ධයේ මැද්දේ ජීවත් වෙච්ච මිනිහෙක් මම අවුරුදු 26ක් මං අනාථ කඳුර හිටපු මිනිහෙක්. ගත වෙච්ච ඒ 26 අවුරුද්දේ හැම දවසක්ම උළුමාන්දර රාත්‍රී අපි හැමදාම නිදාගත්තේ හෙට උදේ ඉරියොලේ දකින්න වෙයිද කියලා දන්නේ නැහැ. මරණයේ ඊතල එවනැල්ලට ජීවත් වෙච්ච මිනිහෙක් විදියට යුද්ධයට සාබවන්නේ කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම ලෝකයේ කිසිම රටක හොඳ යුද්ධයක් හෝ නරක සාමයක් නැහැ. අපි කිසිවෙකුත් යුද්ධය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මෙතන ඉන්න සමහර අය චෝදනා කරුවේ ඇඟවෙන්නේ කිසියම් විදියකින් අපි යුද්ධයට කැමති යුද්ධයක් ප්‍රාර්ථනා කරනවා කියලා. මෙතන ඉන්න කිසිවෙකුත් ඒකට එකඟ වෙයි කියලා මං හිතන්නේ නැහැ. කාටවත් මතක නැති වුණත් පෞගිය දශක තුන තුළ ඒක මේ මාතෘ භූමිය ගලාගෙන තෙමාගෙන ගලාගෙන ගියපු ඒ රක්තෝන රුධිරේ නැතේ කරුවේ මහින්ද රාජවක්ස ආණ්ඩුව. ඒ යුගයේදී පන්සලේ ඝණ්ඨාව නියඬු වුණා, ධම්මපදයේ නියඬු වුණා, ත්‍රිපිටකේ නියඬු වුණා, පල්ලියේ යාඥාව නියඬු වුණා, බයිබලයේ නියඬු වුණා, අල් කුරානයේ නියඬු වුණා, භගවත් ගීතාව නියඬු වුණා. කතා කළේ තුවක්කුව පමණයි. තුවක්කු වටෙන් ලෝකයේ දෙස බලා ලේන් ඉතිහාසයේ ලියමින් හිටපු ප්‍රභාකරන්ගේ ඒ ම්ලේච්ඡ යුද්ධය නතර කරන්න කිසිවෙකු සමත් වුණේ නැහැ. අපේ ආණ්ඩුවයි ඒකට සමත් වුණේ. අද සමහරට මතක නැහැ සාමයේ තැල්ල බඳින්න ජාතියේ බෙල්ල බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන නමවත් කියන්න කැමති නැහැ මේ අය. මේ අය නමවත් කියන්න කැමති නැහැ. කුල වශයෙන්, පන්ති වශයෙන්, උඩරට පාදරට වශයෙන්, වර්ග වශයෙන් මේ සමාජයේ බෙදිලා තියෙන්නේ. ඒක බෙදුවේ මහින්ද රාජපක්ෂවත් අපිවත් නෙමෙයි. මේ ජාතියේ ඛේදනී ඉරණම ලියපු ඉතාම බරපතල ඛේදවාචකයේ තමයි මාර්ගික අන්තවාදය. අපි උතුරට කෝච්චි පාර හදලා ඉවුරෙන් ඌර යා කරන කොන්ක්‍රීට් පාලම හදලා සාම සංදර්ශන තියලා නෝවේලට ගිහිල්ලා සාම සම්මන්ත්‍රණ තියලා එහෙම නැත්තම් ආණ්ඩුකම විවක්කාඩ වගන්ති ඇතුළත් කරලා බලේ බෙදලා මේ පත්‍රිතන්න බෑ. මම පළාත් සභාව කිරිපු ඇමතිවරේ මම බලේ බෙදන්න අත් දෙක මුස්සනවා. හැබැයි ඒකට කොන්දේසි තියෙනවා, කොන්දේසි තියෙනවා. පිටරටවල ගෙනිහිල්ලා සාද සම්මන්ත්‍රණ කරලා සාම සංදර්ශන කරලා මේ පත්‍රෙ විස්තමත් දෙන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුකම විවක්කාඩ වගන්ති වලින් වෙනස් කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිටියා ඉන්න පුළුවන්. මතක තියාගන්න ආණ්ඩුකම විවක්කාඩ 12 එක වගන්ති ඉඳලා වගන්ති ගණනාවක් තියෙනවා මූලික අයිතිවාසිකම් පිළිබඳ. හැබැයි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පුළුවන්ද? සල්ලි නැතුව ඒකට මිලක් ගෙවන්න ඕන. අපි මූලික අයිතිවාසිකම් නඩුවක් පාරණ කර සෙට් අධිකරණ ලක්ෂ 10ක් ඕන. මිලක් නැත්තම් මිල ගෙවන්න බැයි නම් මූලිකයි කියලා ගන්න බෑ. ඒ වගේම තමයි වෛද්‍ය විද්‍යාවට ගියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගියත් සමහර රෝග සුවපත් කරන්න පුළුවන් ඉන්නේ මිලක් නියම වෙනවා. ඒ මිල ගෙවන්න පුළුවන් වුණොත් තමයි ජීවිතේ බේර ගන්න පුළුවන්. ඒ නිසා ආහන්තකම විවත්තට වගන්ති එකතු කරලා විතරක් මේ පත් නිසන්න පුළුවන් කමක් නැහැ. දැන් සමහරු කියන්න පුළුවන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කරපු නිසා නැත්තම් භාෂාව කරලා මේ පත් නිසන්න පුළුවන් කියලා. 1957 සිංහල භාෂාවට සමාන තත්ත්වයක් දෙමළ භාෂාවට දෙන්න කටයුතු කරද්දී SWRD බණ්ඩාරනායක මැතිතුමා ඒකට විරුද්ධ පෙළපාලිගේ එක්සත් ජාතිපක්ෂයේ ජයජාදන මැතිතුමා එදා එතුමා නූරට පෙළපාලි කියලා නතර කරන්න උත්සාහ කරද්දී එතුමාට ආපහු සිද්ධ වුණා 30 අවුරුද්දකට පස්සේ මෙරටේ ජීවිත ලක්ෂ ගාණක් දේපල කෝටි ගාණක සංහිඳියා විනාශ වෙලා මේ ජාතිය ගිනි ගනිද්දී 1987 රටේ විරුද්ධතාව මත එතුමාටම සිද්ධ වුණා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කරන්න. ඒ ඉතිහාසය අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම මතක තියාගන්න ඕන මේ සියලු දෙනාම කතා කරන්නේ අපි මේ පැත්තේ ඉන්නේ සිංහල උන්මත්තකවාදය කියලා. අපි සිංහල උන්මත්තකවාදයටත් විරුද්ධයි, දෙමළ අන්තවාදයටත් විරුද්ධයි, මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි. මේ කිසිවක් අපි පිළිගන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනා වියත්තේ සාමය වුණත් මේ ඔබේ ආණ්ඩුව සාමය මාර්ගය හදලා තියෙන්නේ කොහෙන්ද? මේ සාමය මාර්ගය වැටලා තියෙන්නේ නෝර්වේ, ඔස්ලෝ නුවර, ලන්ඩන්, ඇමරිකාව, ඉන්දියාව හරහා. එනිසා මේ විදේශීය ඔබතුමන්ලගේ දවල ස්වාමිවරුන්ගේ නිර්මාණයක් වෙච්ච, නිෂ්පාදනයක් වෙච්ච අල්ලුසෙන් කුමාරයා ඉදිරිපත් වෙන මේ සාමසලත්මට අපට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ. අපේ සාමයට විරුද්ධ නැහැ. හැබැයි විදේශීය දවල ස්වාමිවරුන්ගේ ඒ සලත්මට අපි විරුද්ධ වෙනවා. එනිසා ඒක අපේ අභිප්‍රාය නෙමෙයි, ශ්‍රී ලාංකීය විසුමක් නෙමෙයි. දැන් ජනාධිපතිතුමා කිව්වාගේ ප්‍රශ්න විසඳන්න අකමැති වෙන්නේ ද්‍රෝහියෝ කියලා. හැබැයි ප්‍රශ්නේ විසඳුම ප්‍රශ්නයක් වෙනවා නම් අපි ඒක විසුමක් විදියට පිළිගන්නේ නැහැ. එනිසා තමුන්නාතලගේ දවල ස්වාමිවරුන්ගේ මේ විසඳුමට අපි ඒක වෙන්නේ නැහැ කියන එක මේ මොහොතේදී කියන්න පුළුවන්.
ඔබතුමාට තව විනාඩි 5ක් තියෙනවා.
හොඳයි. හැමදාම ඕමනේ. එනිසා උතුරු පළාත් සභාව පන්තල් හදන්න උතුරේ දෙන්නේ නැහැ කියලා කියන පණිවිඩය ගත්තොත් ඒක තා බරපතලයි. ගරු සභාපතිතුමනි, බුදු පිළිම තියන්න කියපම් ප්‍රශ්නයක් වෙනවා කිව්වොත්, උතුරු පළාත් සභාවේ යෝජනා සම්මත කරනකොට දකුණු පළාත් සභාව කිව්වොත් එම දකුණේ කෝවිල දන්න දෙන්නේ නැහැ කියලා. මේ උතුරෙන් එන සංහිඳියා පණිවිඩයේ බරපතල එකක්. මනෝගනෝචන නැවතුමා, බරපතල එකක්. අපි දෙමළකමට විරුද්ධ නැහැ. මට කන්නයියත් එකයි, මට ආදම් බාවත් එකයි, මට සිරිපාලත් එකයි. මං එහෙම තැන කිරිපු මිනිහෙක්. මං එහෙම මිනිහම ගල්ලප ගෙදර ඉන්නේ දෙමළ මිනිස්සු. ඒක මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් උතුර කියනවා නම් පන්තල් හදන්න දෙන්නේ නැහැ කියලා, බුදු පිළිම තියන්න දෙන්නේ නැහැ කියලා. ඒ සාමය හඳ නොවේයි. මට මං දැන විදියට පහුගිය දවසක අපි දැක්කා 26 වෙනිදා අර මහවිරු දිනේදී උතුරේ දෙමළ තරුණයෝ දහස් ගාණක් මෝටර්සයිකල්වල නැගිටලා ප්‍රභාකරන්ගේ ඡායාරූපය අරගෙන යුදහාමුදා කඳවුර ළඟට ගිහිල්ලා ඔච්චම් ගැරුවා, හොලපම් ගැරුවා. මේ චින්තනය මොකද්ද? මට මතකයි 1940 ගණන්වල ජර්මනියේ හිට්ලර් කිව්ව කතාවක්. දීරත්තේ මතුවෙන්නේ රුධිර ගංගා තුලනේ, නගුලට ඉඩ දෙන්නේ කඩුවයි. මං ආපහුත් ඒක කියනවා. මිනිසෙකුගේ වීරත්වය මතුවන්නේ රුධිර ගංගා තුලනේ, නගුලට ඉඩ දෙන්නේ කඩුවයි කියලා. ඒ වගේම උතුරේ වේල්පුල්ලේ ප්‍රභාකරනුත් එවැනි ජාතිවාදී උන්මත්තකෙක් කියන එක අපි අමතක නොකර යුතුයි. එනිසා අපි බලය බෙදන්නේ උන්මත්තක අන්තවාදී වීරත්වයකට නම් මට ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා උතුරේ අපි බලය බෙදනවා නම්, උතුරට අපි බලය බෙදනවා නම්, කවකට හරි බලය බෙදනවා නම්, එතන ජාතිවාදී අන්තවාද කියනවා. දැන් හිට්ලර් කිව්වාගේ ලෝකයේ පාලන බලයේ හිමියුත්තේ ජර්මන් ජනතාවටයි, ආර්යලේත්තේ ජර්මන් ජනතාවට පමණයි කියලයි හිට්ලර් කිව්වේ. ඒ විදිහට එදා නේච්චත්තෙන් තුවක්කුබටෙන් ලෝකයේ දෙස බලා ලෙයින් ලංකාවේ ඉතිහාසය ලියපු ප්‍රභාකරන්ගේ ප්‍රතිරූපය නම් ඒ වීරත්වය නම් මතුවෙන්නේ අපි හිතන්ට බලය බෙදෙනවට එකඟ වෙන්නේ. ඔව් එමෙතුමා කියන්නේ. මගේ විනාඩි 5යි තියෙන්නේ.
කීතම කියන. ඔබතුමා දැන් කිව්වා උතුරේ මේ ළඟදී තරුණයෝ මෝටර්සයිකල් වල ප්‍රභාකරන්ගේ ඡායාරූප අරන් ගියා කියලා. සම්ප ප්‍රතිසේප කරා. ඒ දෙයක් සිදුවුනේ
මම නෑ. හොඳයි. ඔබතුමා කරන්නේ. මං දැකපු කියන්නේ.
ඒක
හොඳයි. ඔබතුමායි කියන්න මං දැකපු කිව්වා. මං කියන්නේ රූපවාහිනී. ඒක බොරු වෙන්නේ නෑ. රූපවාහිනී වාර්තා වැරදි. හොඳයි. එහෙනම් මම මට තියෙන කෙටි කාලය තුල මේ 26 අවුරුද්දක වාර්කික වෛරයෙන් යුතු දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ ලේ හලන මේ යුද්ධය අවසන් කළ යුතුයි. හැබැයි ඒ විසඳුම, ඒට දෙන විසඳුම ජාතික සංහිඳියාවට ජාතික ඒකකතාවය මත ඇති කරගත් එකක් වෙනවා නම් තමයි අපට ඒකට සහාය දෙන්න පුළුවන් වෙන්නේ කියන එක මතක් කරමින් තමුණාතලා හැමදෙනාටම මම කියන්න කැමති ප්‍රශ්නයට විසඳුම ප්‍රශ්නයක් නොකරගත යුතුයි. ඒ වගේම අපි මේ ගලා ගිය ලේවලින් එදා 26,000 සෙබළුන්ගේ ජීවිත විනාශ කරලා 16,000 සෙබළු අම්මා කෙනෙක් ගමන්ගේ කුසට දරුවෙක් ආපුවාම ආදරෙන් උණුවතුර එකක් බොන්නේ නැතුව, පෙන්ඩෝල් පොත්තක් බොන්නේ නැතුව දරු ගබ ආරක්ෂා කරගන්න. එහෙම දරුවා මේ ලෝකෙට බී කරලා මැස්සෙක් මතුරෙක් වහන්න නොදී ආදරෙන් හදාගත්ත දරුවා දෙ යන්න අභිමාන් සලකට රණවිරු සෙන්ට යන්න අම්මලා මැස්සෙක් මතුරෙක් වහන්න නොදී අදපු අතපය ඔවුන්ගේ ඇස් දෙකද නැත, අත් දෙකද නැත, කකුල් දෙකද නැත, පණ ගෑයෙන මිනිස් කොට කෑලි බාට පත් වෙලා තියෙනවා. ඒ ක්‍රූර තුච්ච නින්දනීය ඉතිහාසය නැවත උතුරේ නැගෙනහිර රඟ දක්වන්න විසඳුම් දෙන්න එපා කියලා මතක් කරමින් මම නැතන බොහොම ස්තුතියි හැම දෙනාටම.
බොහොම ස්තුතියි. Honorable Ture Ratnasingha, you have 10 minutes.
Andri. தலைமை சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, வரவு 2017 வரவு செலவு திட்ட குழுநிலை விவாதத்தில் அனர்த்த முகமைத்துவம், தேசிய கலந்துரையாடல், தேசிய ஒருமைப்பாடு ஆகிய அமைச்சர்கள் தலைப்புகளிலே உரையாற்ற கிடைத்த வாய்ப்புக்கு நன்றி கூறுகின்றேன். இன்று ஜனாதிபதி அதிமேதகு ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்திலே சற்று முன்பாக ஒரு சிறந்ததொரு காத்திரமான உரையை ஆற்றியிருந்தார்கள். நான் நினைக்கின்றேன், இந்த பாராளுமன்றத்திலேயும் இந்த நாட்டிலேயும் ஒரு வரலாற்று உரையாக இது அமைந்திருக்கின்றது. அவர் மிகவும் உருக்கமாக அனைவரிடத்தில் அவர் வேண்டுகோளை விடுத்திருந்தார். நாங்கள் எங்களுடைய பிரச்சனைகளை சமரசமாக பேசி தீர்த்து கொள்ள வேண்டும், அதுதான் ஒரு சிறந்த வழி என்பதை இங்கே வலியுறுத்தியிருந்தார். நான் நினைக்கின்ற இந்த வேண்டுகோள் அவருடைய உள்ளத்திலேயும் உருக்கமாக இடம் பிடித்திருக்கும் என்று நம்புகின்றேன். இந்த தேசிய ஒருமைப்பாட்டை பொறுத்தளவிலே இந்த தேசிய ஒருமைப்பாடு மிகவும் கவனமாக கட்டி வளர்க்கப்பட வேண்டியது. அதற்காக ஒரு மிகவும் துடிப்புள்ள ஒரு அமைச்சர் பிரதியமைச்சர் இங்கே இருக்கின்றார். அதை மிகவும் நன்கு திட்டமிட வேண்டும். கடந்த காலத்தில் எங்களுக்கு ஏற்பட்ட சில கசப்பான அனுபவங்களில் இருந்து நாங்கள் விடுபட்டு ஒரு புதிய பாதையிலே இளம் நாங்களும் இளம் சமுதாயம் செல்லக்கூடிய ஒரு திட்டத்தினை வகுக்க வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. அந்த பொறுப்பிலே அமைச்சர் அவர்கள் மிகவும் பொறுப்புணர்ச்சியோடு செயற்பட்டு வருகின்றார். மேலும் அவருடைய அந்த செயற்பாட்டை பல கோணங்களிலே மிகவும் ஆழமாக ஆராய்ந்து அதை செயல்படுத்த வேண்டிய பொறுப்பு இருக்கின்றது. ஏனென்றால் கடந்த காலங்களிலே சில களங்கங்களை அனுபவித்த நாடு எங்களுடைய நாடு. இந்த மொழியை பொறுத்தளவிலே ஓரளவு இலங்கையில் இருக்கின்ற அனைத்து மக்களும் இலங்கையில் இருக்கின்ற முக்கியமான மொழிகளை பேசக்கூடிய ஒரு திட்டம் நிச்சயமாக அமைய வேண்டும். சிங்கள மக்கள் தமிழ் மொழியை, தமிழ் மக்கள் சிங்கள மொழியை அறிந்துகொள்ளக்கூடிய நிலைமை மிக முக்கியமான. அதற்கான சில செயற்திட்டங்களை பாடசாலைகளிலேயும் வெளியிலேயும் வகுத்து கொள்ள வேண்டும். அத்தோடு இந்த இளைஞர் ஜோதிகளை பயிற்றுவிக்கும் பொழுது இந்த இளைஞர் பாராளுமன்ற நிகழ்வு அந்த அமைப்பு முறை நினைக்கின்ற தேசிய ஒருமைப்பாட்டுக்கு மிகவும் ஒரு உறுதுணையாக அமையும் என்று, அதேபோன்று மாணவர் பாராளுமன்ற அந்த செயல் திட்டங்களும் மிகவும் வெற்றியளிக்கும் என்று நாங்கள் நம்புகின்றோம். நான் அண்மையிலே தேசிய இளைஞர் சபை பாராளுமன்ற நிகழ்வு ஒன்றினை காணக்கூடிய சந்தர்ப்பம் ஏற்பட்டது. அந்த இளைஞர்களிடத்திலே மிகவும் புரிந்துணர்வும் ஒற்றுமையும் இன நல்லெண்ணமும் சகோதரத்துவம் இருந்தே பார்த்து நாங்கள் மிகவும் சந்தோஷப்படுகின்றோம். எங்களுடைய காலத்திலே நாங்கள் சில துன்பங்களை அனுபவித்தாலும் கூட அவருடைய காலத்தில் இந்த நாடு மிகவும் சந்தோஷமான ஒரு காத்திரமான பாதையில் செல்லக்கூடிய சூழ்நிலை தென்படுகின்றது. அதேபோன்று மாணவருடைய பாராளுமன்ற அமைப்புகளிலேயும் ஒரு காத்திரமான திட்டங்களை வகுத்து நாங்கள் செயல்படுத்துவதன் மூலம் அதிலேயும் பல நன்மைகளை பெறக்கூடியதாக இருக்கும் என்று நான் கருதுகின்றேன். இதேபோன்று இன்று இளைஞர் ஜோதிகளை எல்லா தேசிய மட்டத்திலேயும் நாங்கள் அழைத்து சில பயிற்சி பாசறைகளை நடத்தும் பொழுது அதிலே மிகவும் சகோதரத்துவமாக ஒன்று ஒருவருடைய நிலைமைகளை அடுத்தவர் புரிந்து அந்த தங்களுடைய கற்க நெறிகளை பின்பற்றுகின்ற நேரத்திலே அந்த பயிற்சி நெறியினுடைய மாற்றம் ஒவ்வொரு வீட்டிலேயும் பிரதிபலிக்கும் என்று நான் கருதுகின்றேன். எனவே அந்த திட்டத்திலே அந்த திட்டத்திற்கு நாங்கள் ஆக்கம் கொடுக்க வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. அதேபோன்று இன்று கல்விக்கூடங்களிலேயும் இந்த தேசிய ஒருமைப்பாட்டை வளர்க்கக்கூடிய ஒரு திட்டத்தை நாங்கள் செயல்படுத்த வேண்டும். ஒரு இடப்பட்ட காலத்திலே சில இடங்களிலே தமிழ் மாணவர்கள் தேசிய கீதத்தை பாடுவதற்கு விரும்பாத ஒரு காலம் இருந்தது. ஆனால் இந்த நிலைமை இன்று மாறி சகல இடங்களையும் தேசிய கீதத்தை மிகவும் தேசப்பற்றோடு இசைக்கின்ற ஒரு தன்மையை பார்க்கின்றோம். இருந்தாலும் அதை மேலும் வலுப்படுத்த வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. இந்த தேசிய ஒருமைப்பாட்டுக்கு மிக முக்கியம் இந்த நாட்டிலே இருக்கின்ற சகல மக்களுக்கும் இந்த வளப்பங்கீடுகள் சமயமாக அமைய வேண்டும். அது கல்வியாக இருக்கலாம், ஏனைய வளங்களாக இருக்கலாம், அதில் எந்த விதமான பாரபட்சம் இன்றி அவர்கள் எந்த மதமாக எந்த இனமாக எந்த பிரதேசமாக இருந்தாலும் அவர்களுக்கு ஒரு சமமான வாய்ப்பினை வழங்க வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. அந்த சமமான வளங்கள் வழங்கப்படாத காரணமும் ஒன்று, கடந்த காலங்களிலே நாங்கள் சில பிரச்சனைகளை அனுபவிக்க வேண்டி வந்திருக்கு. அதனுடைய இந்த அரசாங்கம் இந்த அபிவிருத்தி வேலைகள் தொழில் வாய்ப்புகளை பொறுத்தளவே மிகவும் நிதானமாக செயல்பட வேண்டிய பொறுப்பு இருக்கின்றது. ஆனால் அண்மையிலே நடைபெறுகின்ற நியமனங்களை நாங்கள் பார்க்கும் பொழுது ஒரு பகுதி புறக்கணிக்கப்படுவதாக மக்கள் ஆதங்கப்படுகிறார்கள். வேலை வாய்ப்புகள் கொடுக்கப்பட்டாலும் அதிலே பாதிக்கப்பட்ட பிரதேசங்களுக்கு ஒரு கணிசமான பாதிக்கப்பட்ட இளைஞர் யோதிகளுக்கு அந்த வேலை வாய்ப்புகளை வழங்குவதிலே திற பாரபட்சம் காட்டப்படுவதாக அறிய முடிகின்றது. தயவு செய்து அமைச்சர்கள், குறிப்பாக இந்த வடக்கு கிழக்கு மாகாணங்களிலே இப்போ வேலைகளை வழங்குகின்ற அமைச்சர்கள் தயவு செய்து உங்களுடைய நியமனங்களை ஒரு தரம் மீள் பரிசீலனை செய்ய வேண்டும். நாங்கள் இன ரீதியாக எத்தனை எத்தனை வேலை வாய்ப்புகளை நாங்கள் வழங்கியிருக்கின்றோம் என்பதை மீளாய்வு செய்து கொள்வது நல்லது. அவைகளை நாங்கள் வெளிப்படையாக நாங்கள் கதைக்க நான் விரும்பவில்லை. அதனுடைய இனிமேல் அவைகளை அந்த அப்படியான ஒரு நிலைப்பாடுகள் வராமல் அமைச்சர்கள் பொறுப்புணர்ச்சியோடு இந்த நாட்டுக்கு நாங்கள் பொறுப்பான அமைச்சர்கள் என்ற ரீதியோடு செயல்பட வேண்டும் என்று ஒரு உருக்கமான வேண்டுகோளை நான் இங்கே விடுக்க விரும்புகிறேன். அடுத்தது அனர்த்த முகாமைத்தர் பொறுத்தளவிலே இன்று ஜானை ஓடு மனிதன் போட்டு வாழக்கூடிய ஒரு சூழ்நிலை பொதுவாக இலங்கையில கூடுதலான இடங்கள் இருக்கின்றது. திருவண்ணாமலை மாவட்டத்திலே ஜானையினாலே தாக்கப்படுகின்ற மக்களுடைய தொகை நாளுக்கு நாள் அதிகரித்து வருகின்றது. திருவண்ணாமலைக்கு வடபுறமாக திரியா என்ற ஒரு கிராமம், அது அண்மையிலேயே குடியேறிய கிராமம். இற்றவரை 12 மக்கள் அந்த குடியேறியின் பின்பாடு ஜானையினால் தாக்கப்பட்டு மரணம் அடைந்திருக்கிறார்கள். பலர் காயப்பட்டிருக்கிறார்கள். அதனுடைய அவர்களுக்குரிய சில நிவாரணங்கள் வழங்கப்பட்டாலும் அது உடனடியாக கிடைப்பதில்லை என்ற ஒரு ஆதங்கம் மக்களிடத்தில் இருக்கின்றது. அந்த ஜானையிலே இருந்து பாதுகாப்பதற்கு வேலிகள் அமைத்தது அது நடைபெற்றாலும் கூட அது கொஞ்சம் துரிதமாக நடைபெறவில்லை என்ற ஒரு நிலைப்பாடு அங்கே இருக்கின்றது. அத்தோடு அந்த யானை வேலியை அமைப்பதற்கு மக்களிடத்திலே இருந்து ஒரு சிறிது தொகை பணம்
எதிர்பார்க்கப்படுகின்றது.
திரியா கிராமத்தை பொறுத்தளவிலே அங்கு சாதாரணமாக அன்றன்றாடு கூலி வேலைக்கு சென்று உழைத்து வந்துதான் அன்றன்றாடு சாப்பிடுகின்ற மக்கள். எனவே அவர்களிடத்திலே யானை வேலியை சிரமதான முறையில் அமைக்க வேண்டும் அல்லது அதிலிருந்து ஒரு பகுதியை நீங்கள் கொடுக்க வேண்டும் என்று கேட்பது மிகவும் பொருத்தமில்லை. அதனுடைய நான் மிகவும் அமைச்சரிடத்திலே வேண்டிக் கொள்வது அப்படியான இடங்களிலே இந்த இவைகளை அனுப்பி முற்று முழுதாக அதை இலவசமாக செய்து அது உடனடியாக நாளை நாள் என்று இல்லாமல் அந்த தேவைகளை உடனடியாக பூர்த்தி செய்து கொடுத்தால் அந்த மக்களுக்கு அது மிகவும் உறுதுணையாக இருக்கும். அதேபோன்று இந்த வெள்ளத்தினாலே ஏனைய அனர்த்த நிலைகளினாலே பாதிக்கப்படுகின்ற மக்களுக்கு உடனடியாக அந்த நிவாரணங்கள் செல்வதற்குரிய நிலைப்பாடுகளை அரசாங்கம் மிக தீவிரமாக ஈடுபட வேண்டும். மற்றது இதற்கு பொறுப்பாக இருக்கிற அதிகாரிகளும் அவர்களிடத்திலே மிகவும் இரக்கத்தோடு கருணையோடு நடந்து கொள்ள வேண்டும். பாதிப்பு அடைந்த பிற்பாடு அவர்களிடத்திலே போய் அவர்கள் பட்ட துயரங்களிலிருந்து நாங்கள் உடனடியாக அதை செய்யாவிட்டாலும் கூட அவர்களுக்கு ஆறுதல் வார்த்தை சொல்லி அவர்களை சாந்தப்படுத்த வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. ஆனால் பல இடங்களிலே அப்படியான நிலைமைகள் இல்லை. அதிகாரிகள் வேதனையோடு துன்பத்தோடு செல்கின்ற மக்களிடத்திலே ஒரு மரியாதையாக கௌரவமாக நடந்து கொண்ட நிலைமை இல்லாமல் இருப்பதாகவும் எங்களுக்கு சுட்டிக்காட்டப்படுகின்றது. இந்த குறைபாடுகளை நிவர்த்தி செய்ய வேண்டும் என்று கேட்டு வாய்ப்புக்கு நன்றி கூறி அமர்கின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ.